අපේ ආරාමය සකස් කරන්න මුල් ගත්තෙ දරුවා වූ ඒ දෝ චින්තාමය ප්‍රියාණි වෙන අවස්ථාවේදී කරන පින්කම ඊට සමගාමීව මේ පින් උතුම් අමාවේ ගුණධර්ම
භාවනා ආදී දේවල් සිදු කරන්නත් මහන්සි වෙන අවස්ථාවක්. මේ පින්කමට මේ වෙලාවේ අහම්බෙන් පැමිණීම මාත් මීට කලින් මට මතක් කරලා තිබුණා නමුත් අද දවසේ ඉඳ අපහසු භාවයේ තිබුණේ කොහොම හරි රවි මහත්මයායි මහත්මයාගේ උදව්වෙන් මේ වෙලාවේ එන්න පුළුවන් වුණා. දැන් ඒ එනකොටත් අපි ආවේ දානෙකට. හැබැයි උදේම ආපු හින්දා ඊට පස්සේ මේ පිරිසට මොනවා හරි දෙයක් කියන්න. අවසරුවේ අපේ රවි මහත්මයා ධර්මීය පැහැදිලි කිරීම, ධර්ම සාකච්ඡා ආදී දේවල් සිදු කරાવી. මේ උදෑසන කෙටි වේලාවක් බුදුහාමුදුරුවන්ගේ සී සද්ධර්මයේ යම සාකච්ඡා කිරීම හෝ දේශනා කිරීම සුදුසුයි කියලා මෙහෙට වැඩියට පස්සේ මතක් කරා. මේ සඳහා මේ පින්වතුන්ට අත්‍යවශ්‍ය හිතන්න ඕනේ කාරණයක් ගැන මම මතක් කරනවා. දැන් අපි බෞද්ධ. බෞද්ධය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය විශ්වාස කරන අය. ඒ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි මේ සංසාරයේ විමුක්තියක් කියන්නේ. සංසාරයේ කෙලවරක් තියෙනවා. මේ සංසාර කෙලවර අපි කියනවා නිවන කියලා. මේ නිවන ලබා ගැනීම උදෙසා අද දවස ගත්තත් මේ පින්වත්තුන් හුඟා දේවල් කරා. ජීවිතය දිහා බැලුවම නිවසේ මල් පූජාව වෙන්න පුළුවන්. ඒ වගේම දානයක් වෙන්න පුළුවන්. සිල් සමාදන් වීම වෙන්න පුළුවන්. භාවනාව වෙන්න පුළුවන්. විවිධ මේ නිවන් අපේක්ෂාවෙන් නිවන් දැකීම සඳහා ගොඩාක් ජාති සිදු කරන මේ සිදු කිරීමේදී අපි අමතක කරන දේකුත් තියෙනවා. අමතක කරන දේ මොකද්ද? බෞද්ධ විදිහට අපි සලකලා බලන්න කියලා බුදුහාමුදුරුව අපිට උපදෙස් දෙනවා. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ නිවනේ හැටි කොහොමද? කියන්නේ කෙරෝ මේකයි. දැන් මේ පින්වතුන් අද දවස ගත්තොත් නිවන් දැකීම සඳහා හුඟක් ජාති කරා. ඒ හුඟක් ජාති කරාට ඔය කරන එකක් තුල හරි නිවන ලැබුණොත් හඳුන ගන්න පුළුවන්. කාට හරි දැන් අද දවසේ ඔයගොල්ලන්ට ওই බුදුහාමුදුරුවෝ කියන සංසාර විමුක්තිය ලැබෙනවා. ඒ සංසාර විමුක්තියද කියලා හඳුනා ගැනීම හැකියාව කියදක්. කාටවත් මේක අඩුව. මේ බෞද්ධ කමේම අඩුව. දැන් ඔයගොල්ලන්ට මං කිව්වේ සරලව අපි හැමදාම නිවන් දැකීම සඳහා විවිධ දේවල් කරනවා. කෙලවරක් නැති දේවල් කර. ඔය කරන අතරතුර ඔය සැබෑ නිවන ලැබුණොත් ඒක එපා. ඒ අපි දන්නේ නෑ නේ. මොකද්ද නිවන කියලා අපි දන්නේ නෑ. නමුත් නිවන් දකින්න යමක් අපි කරමු. මේක ධර්මයේ තියෙන අඩුව. බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මයේ අපි භාවිතා කරන ක්‍රමයේ අඩුව. හැබැයි සැබෑ නිවන මොකද්ද? බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ නිවන මොකද්ද කියලා දන්නේ නැති කෙනාට නිවන් දකින්න බෑ. මේක මම කියන අලුත් දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝම උන්වහන්සේගේ පළවෙනි ධර්මදේශනාවේදී පස්සග මහණුන්ට දේශනා කරපුදී. දැන් පස්සග මහණුන් නිවන් හෙව්වා. සංසාර විමුක්තිය හෙව්වා. බෝධිසත්වයේ එක්කත් හෙව්වා. තව ඒගොල්ලෝ එක දෙයක් පරිණතෙලා හිටියා. මෙතෙක් කල් කියපු ආලාර කාලාම වගේ, ඒ වගේ මුද්දකාරාම් පුත්‍ර වගේ ඒ සුවිශේෂී අධ්‍යාත්මික නායකයෝ ගුරුවරු කියන දේ නිවන නෙවෙයි කියලා විශ්වාස කරා. ඒ වගේම නිගණ්ඨනාථ පුත්‍රයනි විශේෂ වූ ශ්‍රාවකයෝ පෙන්නන මානසික ස්වરૂපයක් නිවන නෙවෙයි කියලා පිළිගන්නවා. නමුත් දැන් බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලේ පහු කරලා බුද්ධත්වය අවබෝධ කරගෙන නිවනක් අවබෝධ කරගත්තා. සංසාර විමුක්තියක් අවබෝධ කරගත්තා. මේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය පස්සග මහණුන්ට ලබා දෙන්න ඕනේ. ලබා දෙන්න ගියාම ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ නිවන මොන වගේද. ඒ නිසාවෙන් මේ පින්වතුන් අහලා තියෙනවා ධම්මතක් පැවතුම් සූත්‍රයේ තියෙනවා මේ ධර්මයේ ගැන චතුරාර්ය සත්‍ය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා මේ චතුරාර්ය සත්‍ය කාට හරි අවබෝධ වෙන්න ඕන නම් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ නිවන අවබෝධ වෙන්න ඕන නම් ඒ ශ්‍රාවකයා විසින් කියන්නේ බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයෝ ඒගොල්ලොත් ඒකටයි බෞද්ධයෝ නම් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ මේ සියලුම ශ්‍රාවකයෝ දැනගත යුතු දෙයක් තියෙනවා කුමක්ද බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ නිවනේ කියන්නේ මෙන්න මේ වගේ එකක් සංසාර විමුක්තිය කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා ඉස්සෙල්ලා දැනගන්න දැනගෙන බුදුහාමුදුරුවෝ පෙන්නන ක්‍රමවේදයක් අනුගමනය කරන්න දැන් දැනගෙන ක්‍රමවේදයක් අනුගමනය කිරීම තුන ලැබෙනවා නිවන එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහේ නිවන මොකක්ද කියලා දැනගන්න එකට බුදුහාමුදුරුවෝ නමක් දුන්නා බෞද්ධ ශ්‍රාවකයා හැම වෙලේම සුතවත් ආර් ශ්‍රාවකයෙක් වෙන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන තමන්ගේ දැනුමින් ග්‍රහණය කරගෙන අනුමාන වශයෙන් ලබා ගන්නා වූ දැනුම සත්‍ය ඥානය කියලා පෙන්නනවා. එහෙනම් අපි සත්‍ය ඥානය කියන එකක් ඇති කරගන්නවා. මේ බණ අහන්නේ ඒකටයි. කුමකටද සත්‍ය ඥානය ලබා ගන්න. ඒ සත්‍ය ඥානය තුල අන්තර්ගත වෙන්න ඕනේදී මොකද්ද මේ ත්‍රිපිටකය කියන්නේ මේකයි ඒකේ සූත්‍ර මෙච්චර තියෙනවා අහවල් සූත්‍රයේ හැටි මෙහෙමයි මේක නෙවෙයි සත්‍ය ඥානය කියන්නේ බුදුහාමුදුරුවෝ සොයාගත්තා වූ සංසාර විමුක්තිය කියන්නේ මේකයි කියලා දැනගන්න ඒක සූත්‍ර ත්‍රිපිටකයත් දැනගත්තා කියලා සත්‍ය ඥානය ලැබෙන්නේ ඒ ත්‍රිපිටකයේ මෙයා ඉගෙන ගත්තේ වෙන දෙයකට නා එයා හිතුවේ ඒක පාඩම් කරොත් හොඳයි කියලා නะ. එයා ඒ පුජ්‍යලයා හිතන්නේ මේක කාට හරි කියන එක හොඳයි කියලා නะ. එයාට සත්‍ය ඥානයක්. දැන් එහෙමනම් අපිට මුලින්ම සිදු වෙනවා බුදුහාමුදුරුව දේශනා කරන නිවන, දේශනා කරපු නිවන මොන වගේද කියලා තමන් දැනගන්න ඕනේ. එහෙම දැනගන්න නැතුව මොන දේ කරත් ඒකෙන් නිවන් ලැබෙන්න විදියක් අපිට ඔය ආඩු තියෙන ඔයගොල්ලොත් අද උදේ ගත්තත් මේ ජීවිතය ගත්තා නිවන් දැකීම සඳහා විවිධ දේවල් කරනවා මල් පූජාවේ ඉඳලා භාවනාව දක්වා දේවල් කරනවා නමුත් මොකද අවසාන ඔය නිවන ලැබෙනවත් ඇති ඒක වටින්නේ ඒ වටින්නේ අපි දන්නේ නැහැ මොකද්ද හොයන්නේ මොකද්ද නිවන කියලා දන්නේ මෙහිම කවදාවත් නිවන් අවබෝධ වෙන්නේ නැහැ කියන එක ධර්මයේ තියෙනවා එනයි ගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ පළමු මහන්සි වෙන්න ඕනේ මොකද්ද අපි මේ නිවන් ප්‍රාර්ථනා කරාට මොකද්ද මේ නිවන කියන්නේ කියලා ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕනේ. ඕක දන්නේ නැති කෙනාට කොච්චර වැඩ කරා භාවනා කරා ලැබෙන නිවන මේක ලැබුණොත් බුදුහාමුදුරගේ ධර්මයේ බොරුයි. කාට හරි නිකන් ඔය කියන ඒවා කර කර ඉන්නකොට නිවන් දකින්න පුළුවන් වුණොත් බුදුහාමුදුරගේ ධර්මයේ ආයේ බොරු වෙනවා. ඒයි බුදුහාමුදුරු පෙන්නන්නේ බුදුහාමුදුරව අවබෝධ කරගත්තේ නිවන. ශ්‍රාවකෙක් අවබෝධ කරගන්න නම් පළමුව සත්‍ය ඥානෙ තිබිය යුතුයි. හැබැයි සත්‍ය ඥානෙ තිබුණා කියලා නිවන් දකින්නේ කවුද? ඊළඟට ඒ සත්‍ය ඥානෙට අනුගත නිවන ලැබෙන ක්‍රමයකුත් බුදුහාමුදුරු දේශනා කරා. එන්නේ ලැබෙන ක්‍රමය අනුගමනය කළේ ඒ ක්‍රමයේ අනුගමනය කිරීම බුදුහාමුදුරන්ගේ වචනයෙන් කියන කෘත්‍ය කෘත්‍ය ඥාන. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ සොයාගත්තේ නියමන ලැබෙන කෘත්‍ය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි. මොන එක විදියකින් එහෙම දේශනා කරා. තව විදිහකින් දේශනා කරනවා සීල සමාධි ප්‍රඥා වැඩි. තවත් විදිහකින් ඒකම පෙන්නනවා එකම දේ මේ කියන්නේ පරියාය නැත්නම් ක්‍රමවේද කීපයකින් විතරයි. තවත් විදිහකින් දේශනා කරනවා දාන සීල භාවනා. දැන් ඔයගොල්ලෝ දාන සීල භාවනා මරණකම් කරන්න පුළුවන්. කරාගින වැඩ. මොකද හේතුව? ඒක කෘත්‍යයක් විතරයි. කරන්නේ මොකටද කියලා දන්නව? අහුව කියයි අපි ඇයි මොකද මේ පින්කම් කරන්නේ? දන් දෙන්නේ ඇයි අපි? නිවන් දකින්න කියලා. සිල් අද සිල් අරන් තියනවා. කවුරු හරි මෙතන ඉන්නේ නැගේ මොකටද සිල් සමාදන් වුනේ? නිවන් දකින්න කියලා. ඔය නිවන මොන වගේ එකක්ද? ඒක දන්න. එතකොට මරණකම් සිල් සක්ක වැඩක් තියෙනවා. වැඩක්. මරණකම් දන් දුන්නත් වැඩක් තියෙනවා. වැඩක්. මරලා යනවා මිසක් දකින්න නිවන. දැන් එහෙමනම් ඊගාවට තව තියෙන ප්‍රශ්න තමයි භාවනා කරනවා. මරණකම් භාවනා කරනවා. දකිද හම්බෙයිද නිවන? ඒත් නෑ. ඇයි? මොකටද භාවනා කරන්නේ කියලා දන්නේ නෑ. දැන් මෙන්න මේක ගැරෑරුම් ලෙස අපේ සමාජයේ තියෙන ප්‍රශ්නේ. හැමෝම මහන්සි වෙනවා නිවන් දකින්න. නිවන මොකද්ද කියලා දන්නේ නැතුව මොනවද ටිකක් කරන්නේ. හැබැයි කරන ටිකේ වැදගත්කමක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කිය දේශනා කරපු දාන සීල භාවනා. හැබැයි තව දෙයක් තියෙනවා. නිවන් දකින්න බැරි දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ නිවනට හේතුභූත වෙන්නේ කාරණා තුනයි. හතරයි. දාන සීල භාවනා. තුනයි. ඒකේ අභ්‍යන්තරේ හතරක් තියෙනවා. නමුත් අද ලංකාවේ බෞද්ධය වැඩිෙන් නිවන් දකින්න කරන්නේ මොකද? පූජා. ආමිෂි. ආමිෂේ තමයි දාණය කියන්නේ. නමුත් දාණයට වැඩි දෙන්නේ මොකද්ද? පූජා. බෝධි පූජා. මහා විශාල පූජා වෙලක් අය කෙලවරක් නැතුව මේ පළතුරු පූජා නිවන් දකින්න. කාගේ නිවනද? පලතුරු පූජාවකින් ලැබෙන්න පුළුවන් නිවන කාගෙද කියන්නේ බෑ. බුදුහාමුදුරුවෝ කියන නිවනක් එහෙම ලැබෙන්නේ. පූජාවකින් ලැබෙන නිවන බුදුහාමුදුරන්ගේ නෑ. නමුත් බුදුහාමුදුරුවෝ පූජාව වටනවා කියලා කිව්වා. ඒක ආමිෂ පින්කම. ඒ කිව්වේ නිවන් දකින්න නෙවෙයි. අද නිවන එපා. බුදුහාමුදුරන්ගේ නිවන මට මේ ජීවිතේ එපා කියන පුජ්‍යලයාට මේ මනුස්සත්වයේ තව මිනිස්සෙක් බවට ආරක්ෂා කරලා දීලා සතර අපායට යන්න දෙන්නේ නැතුව නවත්තන්න දීපු විකල්පය. පූජාව. දැන් ඔයගොල්ලෝ පූජා තියෙනකොට නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න හේතු වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? මේ මනුස්සත්වයේ ආරක්ෂා කරලා දෙනවා අපායගාමී නොවේ. මොකද අපායගාමී නොවුනොත් අපායට ගියොත් එදාට නිවනක වටිනාකම බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම නිතුවේ. දැන් ඒකෙන් ගලෝග. නමුත් බුදුහාමුදුරු පෙන්වුවා නිවන් දකින්න කෘත්‍ය වශයෙන් අනිවාර්යයෙන්ම දී අයට මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ වෙන්න ඕනේ කෘත්‍යයක් විදිහට. ඒක තමයි දාන සීල භාවනා. මේකට පූජාවක් නෑ. පූජාවක් කියලා එකක් මේකට අයත් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. පූජාව නරක නෙවෙයි. පූජා නතර කරන්න බෑ ඔයගොල්ලන්ට. ඒකට කියනවා නෙවෙයි මේ ධර්මයේ දැනගන්න ඕනේ. දැන් ඊළඟට දැන් දාන සීල භාවනා කියන තුන මරණකම් කවුරු හරි කරා කියන ලැබෙන ඊවණකුත් නැහැ. ඒකට හේතුව මොකද? කොහොම ලැබුණා? ඒක නිවනද කියලා හඳුනගන්නවා. ඒගොල්ලන්ටත් ලැබිලා ඇති ඔය කරන දේවල් අත. තේරුණානේ? ලැබුණාට මේක නිවන කියලා දන්නේ. ඒකට අඩුව මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන මෙන්න මෙහෙම එකක් කියලා තමන් අහලා දැනගන්න ඕනේ. මේක ශ්‍රාවකයාගේ පළවෙනි යුතුකම. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සංසාර විමුක්තිය මෙන්න මේ වගේ දෙයක් කියලා අහලා දැනගත්තේ නැති කෙනෙකුට සංසාර විමුක්තිය ලැබෙන්න බෑ. එහෙම ලැබුණොත් බුදුහාමුදුරුවෝත් බොරු වෙනවා. එහෙම ලැබෙන්නේ නෑ. ඒ පස්වග මහණෝන්ට මේක අනිවාර්යෙන් දේශනා කරා. මෙහෙම්මමයි මේ සත්‍ය ලැබෙන්නේ කාට හරි. ඉස්සෙල්ලම මං කියන එක අහගෙන ඉඳලා මං හොයාගත්තේ නිවන මොකද්ද කියලා ඔයගොල්ලෝ දැනගන්න. ඉස්සෙල්ලා අහලා දැනගන්න. ඊට පස්සේ මං කියන දේ කරන්න. ඔන්න ඔය දෙක එකතු වුණාම තමයි කාට හරි සංසාර විමුක්තිය නිවනක් ලැබෙන්නේ. දැන් එහෙම තත්ත්වයක් උඩ අපේ අඩුව දැන් ඔයගොල්ලන් උනත් අද දවසේ ඉගෙන ගන්න බලන්න මහන්සියලා. මොකද්ද අඩුව? ඔයගොල්ලෝ නිවන් දකින්න බුදුහාමුදුරුව දේශනා කරපේවා මේ කරනවා. දැන් උච්චරන්නේ මොකද්ද? ඒකම. ඒකට අයිති එකක් සීලය. දැන් අපි එනකොට ඔයගොල්ලෝ භාවනා කරනවා. ඒකට අයිති භාවනාව. නමුත් අඩුවකින් ඔය කරන්නේ. මොකද්ද අඩුව? ඔය භාවනා කරලා ලැබා ගන්න නිවන මොන වගේද කියලා දන්නේ. තේරෙනවනේ? ඉතින් ඕක භාවනා කරනකොට ලැබුණා මොකද වෙන්නේ? ඒකට වැඩිය ඔයගොල්ලෝ හිතන එක හොයන. දැන් එහෙම නොදන්න ගත්තම වෙන අඩුව තමයි තමන්ට හදාගත්තේ තමන්ගේ මිම්මට හදාගත්තේ තමන්ගේ පිරිසක කල්ලියකින් හදාගත්තේ නිවනක් හොයාගෙන අපි භාවනා කරා. දම් දෙන්න. සිල්ක එතකොට ඒ කල්්‍යවාදී නිවනක් හෝ පුජ්ජලිකව තමන්ගේ තියවනක් හොයනවා. හොයන්නේ කාගේ වගරලද? බුදුහාමුදුරුවෝ දීපු, උන්වහන්සේ හොයාගත්ත සංසාර විමුක්තියට දීපු ශික්ෂා භාවිතා කරනවා. ඒකක්නේ දානය කියන්නේ. අපි දම් දෙනවා. මොකද්ද අපි බලාපොරොත්තු? අපි හිතන නිවන බලාපොරොත්තුෙන් අපි දම් දෙනවා. අපි සීල් සමාදන් වෙලා දෙදෙති පන්සිල් රකින්න මහන්සි වෙනවා. මේ වගේ අටසිල් සමාදන් වෙනවා. මොකද්ද බලාපොරොත්තු? තමන් හිතන නිවන. ඊළඟට තමන් භාවනා කරනවා කියලා වරක් නැතු එක එක මන්ත්‍යස්ථාන වල යනවා. හැමතැනම අවිද්‍යාවිද හරි භාවනා කරනවා. මොකද්ද හොයන්නේ? එක එක තම තමන් හදාගත්ත නිවනක් හරි හිතාගෙන ඉන්න නිවනක් හරි නැත්නම් මෙහෙම කරව මොකක් හරි ලැබෙයි ඒක තමයි නිවන කියලා හරි තමන් හදාගත්තේ මනස්ගතයක් හෝ කල්ලියක් හදලා දීපු මනස්ගතයක අපි යනවා. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපි ලංකාවේවත් මෙන්න මේක අඩු. දැන් ඉන්නේ අඩුවේ යමක් යම්කිසි ප්‍රමාණයක් මේකට ආරම්භයක් ලබා දෙන්නේ මූලික කරුණු ටිකක් ලබා දෙන්නේ. දැන් මේ කාලේ මම ප්‍රොජෙක්ට් එක ගන්නවා. ඒ ප්‍රොජෙක්ට් එක අරගෙන ඔයගොල්ලන්ට බලමු අපි මේ බුදුහාමුදුරෝ දේශනා කරපු උන්වහන්සේ අවබෝධ කරගත්තේ නිවනේ හැටි. තේරුණා නේද? මේ හැටි කියලා අඟ ඉගෙන ගත්තට කාටවත් අහලා දැනගත්තට ඒ නිවන ලැබෙන්නේ නැහැ. ඒකත් දැනගන්න. ලැබෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ දැන් කරන ඒවෙන් තමයි ලැබෙන්නේ. හරියට ඒව කරන්නේ තමන්ට ඕන වට විදියට නෙමෙයි. ඒ බුදුහාමුදුරෝ දීපු කෘත්‍ය කරන්නේ. කෘත්‍ය තමයි දාන, සීල, භාවනා. ඒගොල්ල කැමතිද අද දවස තුල මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන මොන වගේද කියලා ඔයගොල්ලන්ගේ දැනුමට තේරෙන විදිහට හරි තමන්ට යන්තමින් අනුමාන වශයෙන් ඥානයක් ඇති කරගන්න දැනුවත් වෙන්න අද කැමතිද? ඈ හැමෝම කැමති. ආ එහම ඒක වෙන්න ඕනේ. ඕන්න ශ්‍රාවකයාගේ පළවෙනි යුතුකම ඕකයි. නැතුව මේ ශ්‍රාවකයා කියන්නේ අර හනුමා දරපලන වගේ එක එක ඒවා කරන එක නෙමෙයි. අපි කරන්නේ එහෙම. දැන් නිවන් දකින්නවා කියලා දන් දෙනවා හනුමා දරපලන. දන්නේ නෑ නියම. රට පුරා ඇවිදලා දන් දෙන්නේ. ඉතින් දැන් නිවන් දකින්න සීලයේ ඕනෙ හින්දා රට පුරා ඇවිදලා සීල් සමාදන්. ඒක හනුමා දරපලන වගේ නේද? එතකොට නිවන් දකින්න භාවනා උදව් වෙනවා කියලා රට පුරා ඇවිදලා විදිහ එක එක දැන්න භාවනා කරනවා. ඒ තනුම දර බලනවා කියලා. කාටවත් ලැබෙච්ච නිවන. තේන්වන්නේ. ලැබුණා ලැබිලා තියෙන්නේ ඒගොල්ලෝ කියන කල්ලිවාදී නිවන. විනෝහාන්තරෝ වෙන්න චතුරාර්ය සත්‍යය. මේකට අඩුව මොකද්ද? අඩුව තමයි මම කියපේක අපි දන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන මොන වගේද. දැන් මේක කොහොමද අපි ඉගෙන ගන්නේ? ඔයගොල්ලෝ කොහොමද ඉගෙන ගන්නෙ? බුදුහාමුදුරෝ දේශනා කරපු නිවන මෙන්න මේ වගේ එකක්. අන්න ඒකයි මටත් අවබෝධ කරගන්න ඕනේ කියලා ඊට පස්සේ අදා ගන්න පුළුවන්. දැන් මේක ඉගෙන ගන්න ගියොත් බුදුහාමුදුරෝ පෙන්නලා කියනවා බොහෝම කෙටියෙන් බුදුහාමුදුරුවෝ සොයාගත්තා වූ අවබෝධ කරගත්තා වූ නිවන මෙන්න මෙහිමයි. මෙන්න මේ වගේ ලක්ෂණ වලින් යුක්තයි. බොහොම කෙටියෙන් දේශනා කරලා තිනවා. ඒගොල්ලන්ට ඒකක් පාඩම් කිව්වා. බුදුහාමුදුරුවෝ කොහේදී හරි චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට පස්වග මහණුන් තමයි පෙන්වුවා. අනිකුත් ත්‍රිපිටකයේ හැමතැනම තියෙන මේක ගැනමයි. බොහෝම කෙටියෙන් නිවන මෙන්න මේ වගේ කාක් කියලා දේශනා කරලා තිනවා. ඒක ඔයගොල්ලන්ට පාඩම් තියෙන වචන මාලාවක්. මම මුල්ම කොටස කියන්නම්. චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි ආර්ය සත්‍යයේ නිවන. තුන්වෙනි ආර්ය සත්‍යයේ නිරෝධ ආර්ය සත්‍යය කියලා ඔයගොල්ලෝ දන්නවනේ, අහලා තියෙනවනේ. ආන්නේ තන තමයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ නිවන කියන්නේ. ඒක උන්වහන්සේගේ වචන වලින් පාලියෙන් අපිට ඉතුරු වෙලා තියෙන කොහොමද? උන්වහන්සේගේ දේශනාව මොකද්ද? තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. හොඳ නිවනයි. තණ්හාව ශේෂයක්වත් නැතුව නිරෝධ වෙච්චි තැනකයි නිවන තියෙන්නේ. කාගේ නිවනද? බුදුහාඳුරෝ අවබෝධ කරගත්ත නිවන. බුදුහාඳුරෝ අවබෝධ කරගත්ත මීට අවුරුදු 2600කට පෙරදී බුද්ධ ගයාවේදී අවබෝධ කරගත්තානි වූ නිවනේ හැටි කොහොමද? තණ්හාව ශේෂයක්වත් නැතුව නිරෝධ වෙච්ච තැනක තියෙන එක. ඔන්න පළවෙනි පැහැදිලි කිරීම. ඒකෙම ඔයගොල්ලෝ අහලා තියෙනවා තව ওই සම්බන්ධව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. මෙන්න මේ වචන හතර වැදගත්. චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලි. මේ කියන්නේ මොකක්ද? මේ තණ්හාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ කරගත්තේ තැන නිවන කියන එකත් හොයාගත්තා. ඒ තණ්හාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ කරගන්නේ කොහොමද කියන එක තමයි අර කල යුතු විදිය තමයි පහළ වචන හතර. චාගෝ එකක්, පටිනිස්සග්ග තව එකක්, මුක්ති තව එකක්, අනාල තව එකක්. එහෙනම් මේ කියන්නේ තේරුම් මොකක්ද? දැන් තණ්හාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ කරගත්තා වූ තැන බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය තියෙනවා. කාගේද? අපි. මේ බණහන ඔයගොල්ලන්ගෙත් එහෙම. තේරුණානේ? නැතුව බුදුහාමුදුරුවන්ගේ නිවන නෙමෙයි මේ කියන්නේ. තම තම ඔය වාඩි වෙලා බණහන අයගේ නිවනක් තියෙන්නේ කොහෙද එහෙනම්? තමන්ගේ තණ්හාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ කරගත්තේ තැනකයි. දැන් ඊළඟට දේශනා කරනවා ඒ තණ්හාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ කරගන්න කල යුතු දේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. ආකාර හතරක් කල යුතු. පළවෙනි ආකාරයේ චාගෝ. එහෙනම් චාගෝ කියන ක්‍රමයට තණ්හාව ශේෂයක්වත් නැතුව හක් කරන්න ඕනේ එක තැනක. මේ ස්ථාන ගැන කියන. චාගෝ ක්‍රමයෙන් අහක් කරන්න ඕනේ. ඊගාට පටිනිස්සග්ග ක්‍රමයෙන් තණ්හාව අහක් කරන්න ඕනේ. කාළඟද? ශ්‍රාවකයා වන ඔයගොල්ලෝ හිතන්න ඕනේ මල් ළඟ. වෙන අනුන් ළඟ නෙමෙයි. මේ බණහන තම තමන් ළඟ තණ්හාව චාගෝ ක්‍රමයෙන් අහක් කරගන්න. තමන් ළඟ තියෙන තණ්හාව පටිනිස්සග්ග ක්‍රමයෙන් අහක් කරගන්න. තමන් ළඟ තියෙන තණ්හාව මුක්ති ක්‍රමයෙන් අහක් කරගන්න. තමන් ළඟ තියෙන තණ්හාව අනාල ක්‍රමයෙන් අහක්. අන්න එහෙම තමන්ට පුළුවන් නම් මේ තමන් ළඟ තියෙන තණ්හාව හතර පොලකින් අහක් කරගන්න. එතන තියෙන්නේ තමන් බලාපොරොත්තු වෙන නිවන. තේරණානේ? ඕක දැනගන්න. තව ඕක ම තේරෙන්නේ නැහැ. එහෙනම් දැන් මෙතන එක දෙයක් තේරුණානේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන නිවන තණ්හාව ශේෂයක්වත් නැතුව නැති වෙච්ච තැනකයි තියෙන්නේ. ඒ කාගේ තණ්හාවද? ශ්‍රාවකයේ හිතන්න ඕනේ තම තමන් ළඟ තියෙන තණ්හාවයි. නැතුව අනුන් ළඟ තියෙන තණ්හාව මේකට අදාළ නැහැ. එතකොට එක දෙයක් පැහැදිලි. එහෙනම් දැන් තණ්හාව අපි ළඟ තියෙන්න ඕනේ. නැති වුණොත් මොකද වෙන්නේ? නිවන් දකින්න. ඒ වුණාට දැන් අපි හිතන්නේ මොනවද? දන් දෙනකොට හිතන්නේ මල් ළඟ තණ්හාවද? ඒකට දන්නේම නෑ හිතියට. පන්සිල් සමාදන් වෙලා හිටියත් බෞද්ධ ශ්‍රාවකයෙකුට එහෙම හිතෙනවා. ඒ තමන් ළඟ තණ්හාව නැහැ කියලා හිතනවා. දැන් තණ්හාව නැති දැන් තියෙන්නේ මොකද්ද? නිවන. ඒක තණ්හාව නැති කෙනෙක් කියලා ලෝකේ හිතන්නේ කියන්න පුළුවන් කෙනා කවුද? රහතන් වහන්සේ විතරයි. ඒ වුණාට ඔයගොල්ලෝ කියන්නේ ඒක තවන් නෙමෙයි. මල් ළඟ නම් තණ්හාව අඩුයි, අරයා ළඟ වැඩි. ඒ මොකද්ද? ඈ? එහෙම තමන්ට පුළුවන් තණ්හාව ගැන ඉගෙන ගන්න. දැන් ඔයගොල්ලෝ මොහිම් වනහන්න වාඩි වෙලා අනිවාර්යෙන් තියෙන්න ඕනේ ගුණය මොකක්ද? දැන් මේ වාඩි වෙලා ඉන්න හැමෝටම දැන් තියෙන්න ඕනේ ලක්ෂණය පොදු දේ මොකක්ද? වනහනවද? තියෙන්න ඕනේ තණ්හාව. තණ්හාව නැත්නම් මෙතන ඉන්න බෑ ඔතන. තණ්හාව මේ වෙලාවේ යෙදිච්චි නැති කීප දෙනෙක් ඉන්නේ. ඒක වෙන මොකක්ද? ඒ අය නිින්ද ගියේ. තේරෙනවද? දැන් එහෙම ඒ තියෙන්නේ තණ්හාව නැතුවනේ යෙදිලා නැහැ ඒ විලාවේ. එහෙනම් ඔයගොල්ලන්ට තණ්හාව වෙදිච්ච නැති තැනකුත් ජීවිතේ හොයාගන්න පුළුවන්. හැමදාම ලැබෙනවා. මොකක්ද තැන? ඇහැරලා ඉන්න ඕන නම් තණ්හාව තියෙනවා. තේරෙනවද? ඇහැරලා ඉන්නවා නම් සිහි නැතුව ඉන්න වෙලාවක නැහැ. සිහිය තියෙනවා නම් තණ්හාව තියෙන්න ඕනේ. එහෙනම් අබොරුවක් නේද කියන්නේ මල් ළඟ තණ්හාව අඩුයි අරය ළඟ වැඩි කියලා. ඔයගොල්ලන් ශ්‍රාවකයෙකුට තණ්හාව මොකද්ද කියලා හඳුනගන්න බෑ. ආන් එහෙම නිහතමානී වෙන්න ඕනේ මේ ධර්මයෙන්. ශ්‍රාවකයෙකුට බෑ තණ්හාව කියන්නේ මෙන්න මේකයි කියලා හඳුනගන්න. එහෙනම් බුදු වෙන්න ඕනේ. තේරුණානේ? තණ්හාව හඳුනගත්තේ කවුද? සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ. ඔයගොල්ලන්ට තණ්හාව හඳුනගන්න බෑ. ඔයගොල්ලෝ ශ්‍රාවකයෝ. තේරෙනවා නේද? නමුත් බුදුහාමුදුරගේ ධර්මයෙන් ඉගෙන ගන්න වෙනවා. බුදුහාමුදුර හොයාගත්තේ නිවනේ මෙන්න මේම ස්වરૂපයක් තියෙනවා. නිවන කියන්නේ මෙහෙම එකක්. ආන්නේක ලබා ගන්න තමයි මම මේ වැඩ කරන්නේ. තේරෙනවා නේද? නැතු අර හනුම දර බලන්න වගේ දාන සීල භාවනා කරා කියලා මොකව වෙන්නේ නැහැ. තේරෙනවා නේද? එහෙම වෙන්නේ නැහැ. එහෙම ලැබෙන්න පුළුවන් නිවනක් නෑ ලෝකෙ. බුදුහාමුදුරුවෝ දේශනාම කරලා තිනම් මේක අනිවාර්යෙන් ශ්‍රාවකයව හැම දෙනාම දැනගත යුතුමයි. ඉස්සෙල්ලම බුදුහාමුදුරුවෝ හොයාගත්ත අවබෝධ කරගත්ත නිවන ශ්‍රුතමේ ඥානයක් වශයෙන් නැත්නම් සත්‍ය ඥානයක් වශයෙන් හඳුනාගත යුතුමයි. දැන් හඳුනා ගැනීම ටික නම් මම පැහැදිලි කරගෙන ආවේ. ඒ යටතේ දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා. එහෙනම් අපි ළඟ තණ්හාව හතර පොලක තියෙනවා. නේද? ඒ හතර පො ආකාර හතරකින් අහක් කරන්න කියන්නේ තණ්හාව හතර පොලක තියෙනවා. ආකාර හතර මොකද්ද? චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍යානාගෝ. ඒකත් දන්නවනේ. නේද? හතර පොලකින් අහක් කරන්න ඕනේ හින්දා හතර ආකාරයක් තියෙනවා. එහෙනම් මේ හතර පොලේ තණ්හාව හතර ආකාරයකින්. දැන් ඔයගොල්ලන්ට එහෙමනම් මෙන්න මෙහෙම සැකයක් දැන් එන්න ඕනේ. බුදුහාමුදුරේ එහෙනම් දේශනා කරන්නේ මම ළඟ තම තමන් හිතන්න තමන් ළඟ තණ්හාව හතර පොලක තියෙන. කොයි වෙලේද මේද? එහෙනම් ඔයගොල්ලෝ ළඟ මේ වාඩි වෙලා හිටියට ඔය වාඩි වෙලා බණ ඇහුවට තණ්හාව දැන් තමන්ගේ හතර පොලක යෙදිලා läගගෙන ඉන්නේ. මොනවද මේ හතර පොල කියලා හඳුනගන්න පුළුවන්? දැන් ඔයගොල්ලෝන්ගේ වාඩි වෙලා හිටියට තණ්හාව හතර පොලක läගල. තේරුණා නේද? නෑ, ওই හතර පොලෙන් තමයි අහක් කරගන්න ඕනේ, ශේෂයක් වත් නැතු. අන්නේ මහක් කරොත් ලැබෙන්නේ මොකද්ද? නිවන. දැන් තමන්ගේ ওই හතර පොල හඳුනගන්න ඕනේ ඉස්සෙල්ලා. ඕකත් ගන්න. පස්සග මහණුන්ට මේව එච්චර කියන්න ඕනේ නෑ. මොකද මේගොල්ලෝ තුන් පොලකින් තණ්හාව අහක් කරලා තිබුණේ එතකොට. එක පොලකයි ඒගොල්ලන් තිබුණේ. එන්න අපිත් කියනවා අපි දන් දෙනකොට පස්සග මහණුන් වෙන වගේ වෙයි. කවදා? මෛත්‍රී බුදුහාම. එහෙම වෙන්නේ. තේරුණා නේද? පස්සග මහණුන් කියන්නේ ඒ ජීවිතේම පුරුදු වෙලා පුහුණු වෙලා තුන් පොලකින් තණ්හාව අහක් කරගත්ත පිරිසක්. දැන් ඔයගොල්ලෝ කියන්නේ මේ බණ ඇහුවත් කොයිතරම් පින්කම් කරා හතර පොලක තණ්හාව හැම වෙලේම එදිච්චි පිරිස. තේරෙනවා නේද? ඉස්සෙල්ලම දැනගන්න ඕනේ මොකද්ද එහෙනම්? අපේ හතර පොළ මොකක්ද? තණ්හාව ලගින හතර පොළ මොකද්ද කියලා ධර්මයෙන් ඉගෙන ගන්න. දැන් හතර පොළ මෙන්න මේවයි. මේ තණ්හාව ලගින හතර පොළ තමයි manussත්වයේ නැත්නම් සත්‍යයේ ආකෘතිය. ඔයගොල්ලන්ගේ සත්‍ය පුජ්‍යල ස්වરૂපය ලැබුණේ මෙන්න මේ හතරෙන්. බුදුහාමුදුරේ දේශනා කරන ඔය හතර පොළ මෙන්න මේ විදිහටයි විස්තර වෙන්නේ ධමේ. පළවෙනි කාරණේ තමයි මනසේ අභ්‍යන්තරයේ දැක්ම තුල තණ්හාව දැන් රිංගලවෙලා. පළවෙනි එක මොකද්ද? මනසේ තියෙන තණ්හාවක්, ඒ තණ්හාවේ දැක්ම කියන කොටස, දිට්ඨිය. මේ අනුසය මට්ටමේ තණ්හාවක් කියලා බුදුහාමුදුරේ දේශනා කරන. එතන අමුතුම විදිහට තණ්හාව ලගින. ඊළඟට දෙවෙනි කොටසත් මනසේමයි. මොකද ඒ සංකල්පන. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ මේ සත්ව කුජ්ජල ආකෘතියේ මනසේ ස්වરૂප තියෙනවා දෙකක්. පළවෙනි එක මොකද්ද? දිට්ඨිය. දෙවෙනි එක මොකද්ද? සංකල්පන. සංකල්පන කියන්නේ සිතුම් පැතුම්. එහෙනම් සිතුම් පැතුම් ඇතුලේ අපේ තණ්හාව දැන් ලැගලා ඉවරයි. මේ වෙලාවේ ලැගලා. දිට්ඨිය ඇතුලෙත් ලැගලා ඉවරයි. තණ්හාව තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අපේ ආකෘතියේ මේ තණ්හාව ලගින දැන තමයි ශරීරය. ශරීරය. ඒගොල්ලන්ගේ ඔය කියන බඹයක් පමණ වූ කිලෝ ගණක් බර ශරීරය. ඕක ඇතුලේ දැන් තණ්හාව ලැබලා ඉවරයි. මේ වෙලා. තේරුණානි? දැන් තුම්පලක් කිව්වා. ආයේ බලමු තුම්පල මොකක්ද කියලා. තමන්ගේ මනසේ අභ්‍යන්තරයේ තියෙන දිට්ඨිය තුල දැන් තණ්හාව ලබින. තණ්හාව සක්‍රියයි. සංකල්පනාවල තණ්හාව සක්‍රියයි. ශාරීරිය තුල තණ්හාව සක්‍රියයි. ඔතනින් නවතින්නේ නැහැ. ශාරීරියෙන් පිටත් තණ්හාව සක්‍රියයි. දැන් හතර පොළ තේරෙනවා. අපි හැදිලා තියෙන්නේ ඔන්න ඕකේ. තණ්හාව අපි නිර්මාණය කරලා තියෙන්නේ ওই විදිහට. එයාට ලබින්න පුළුවන් ස්ථාන හතරක් තමයි අපිව අපේ නිර්මාණය. ඒ හතර තමයි මනසේ දිට්ඨිය සංකප්පය කියන කොටස් දෙක. තමන්ගේ ශරීරයේ ශරීරාංග ශරීරයෙන් පිට. ternary ශරීරයෙන් පිටත් දැන් ඔයගොල්ලන්ගේ තණ්හාව ලගින මේ වෙලාවේ. බණ ඇහුවට ශරීරයෙන් පිටත් තණ්හාව. හැබැයි පස්වග මහණුන් කියන්නේ කවුද? ඔයගොල්ලෝ දන්නේ නැහැ පස්වග මහණුන් කියන්නේ තුම්පලකින් තණ්හාව ඒ කොටස් ඒ වෙන විටත් අහක් කරපු අය. අහක් කරන්න පුරුද්දක් තියෙනවා. ternary ඒ අය කියන්නේ ශරීරයෙන් පිට තණ්හාව අහක් කරගෙන පස්වග මහණුන්ට හැකියාවක් තියෙන පුරුදුයි. ශාරීරිය තුල තණ්හාව අහක් කරගන්න පුරුදුයි. සංකල්පනාවලින් තණ්හාව අහක් කරගන්න පුරුදුයි. එහෙනම් ඒගොල්ලන්ගේ තණ්හාව ලැබගෙන හිටියේ කී පොළකද? ඒ දිට්ඨිය නැමැති එක පොළක විතරයි. බුදුහාමුදුරන්ට උනේ එහෙනම් පස්වග මහණුන් නිවන් දක්වන්න කරන්න තිබුණේ පුංචි කාර්යය. මොකද්ද කාර්යය? අර එක තැනක තණ්හාව අහක් කරපුවම දැක්කද? එහෙනම් දැන් ඔයගොල්ලන්ගේ හතර පොළක තණ්හාව තියලා බණ අහලා නිවන් දකින්න රට පුරා ඇවිත්. එහෙනම් ඇයි පස්වග මහණුන්ට පුළුවන් වුණානේ අපිට බැරි? දැන් දන්නවද එතකොට මොකද්ද මේ පස්වග මහණුන් කියන අයයි ඔයගොල්ලෝ අතර වෙන්නේ? එතකොට බුදුහාමුදුරන් පද හතරක් බණ අහපු මිනිස්සුයෝ ඔයගොල්ලෝ අතර වෙනස දැනගන්න ඕනේ ඉස්සේ. මම පඬිත වෙලාවට තේරෙනවානේ පඬිතකම කියන්නේ මෝඩකම. තණ්හාවට තෝතැන්න. දැන් එහෙමනම් මෙහෙම හතර පොලක් අපිට තියෙනවා දැන්. තව ඕක තේරෙන්නේ. ඊගාට තේරුම් ගන්න ඕනේ තණ්හාව දැන් අපිට මේ හතර පොලෙන් දිට්ඨියේ තණ්හාව තියෙනවද නැද්ද කියලා කොහොමවත් හිතන්න බෑ. මේක මිනිස්සෙකුට ශ්‍රාවකෙකුට තේරෙන දෙයක් නෙමෙයි. ඒක අත්හැරලා දාන්න. ඔයගොල්ලෝ බොරුවට හොයන්න එපා. දිට්ඨිය ඇතුලේ හැටි මෙහෙමයි. තණ්හාව තිබුණාම මෙහෙමයි. තණ්හාව නැති වුණාම මෙහෙමයි කියලා හොයන්න එපා. මොකේද හොයන්න එපා කිව්වේ? දිට්ඨිය. ඔක තේරෙන එක අන්න ඒක බුදුහාමුදුරන්ගේ විෂය. බුද්ධ විෂයයි. ඒක බුදුහාමුදුරන්ටම බාර දෙන්න. නමුත් කෙනෙකුට මහන්සි වුණොත් දැම්ම බෑ ටිකක් කල මහන්සි වෙනකොට පුළුවන් තමන්ගේ සංකල්පනාවල තණ්හාව ළඟින වෙලාවයි ළඟින් නැති වෙලාවයි වෙනස හඳුනගන්න. මොකද හඳුන ගන්න පුළුවන් වෙන්නේ දැන් ඒත් බෑ. පහු වෙනකොට පුළුවන් ඒගොල්ලෝ බුදුහාමුදුරන්ගේ මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා නම් කෘත්‍ය කරගෙන යනවා නම් තමාගේ සංකල්පනාවල තණ්හාව ළඟිනකොට මෙහෙමයි හැටි ළඟින් නැතිකොට හැටි මෙහෙමයි. හැබැයි ඔයිට වැඩිය සරලයි අපිට තේරෙනවා මිනිස්සු ඕන මිනිස්සුෙකුට තණ්හාව තමාගේ ශාරීරියේ ළඟිනකොට හැටි ළඟින් නැති වෙනකොට හැටි ඉගෙන ගත්තොත් ඒ කියන්නේ තේරුම් කරලා ගත්තොත් ධර්මයේ ඇහුවොත් ඉගෙන ගන්න. ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ශාරීරිය තුල තණ්හාව තියෙනකොට මෙහෙමයි නැති වෙනකොට මෙහෙමයි. ශරීරයෙන් පිට තණ්හාව තියෙනකොට මෙහෙමයි නැති වෙනකොට මෙහෙමයි කියලා ඉගෙන ගන්න. එහෙනම් ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ ඉස්සෙල්ලාම මොකටද? ඔව් අර සත්‍ය ඥානයේට ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ මොකද්ද? තමන්ගේ ශාරීරිය තුල තණ්හාව තියෙනකොට හැටි ඉගෙන ගන්න වෙනවා. ශාරීරිය තුල තණ්හාව නැති වෙලාවේ හැටි මෙහෙමයි කියලා ඉගෙන ගන්න වෙනවා. ඕක ඉගෙන ගන්න පුළුවන් මනුස්සත්වයේ තියෙනවා. මිනිස්සෙකුට ඕන මිනිස්සෙකුට. ඒක ඉගෙන ගන්න මලපොතේ අකුරක් දැනගත්තේ නැතුව කියලා ප්‍රශ්නයක් නෑ. ඒක මිනිස්සෙක් වෙන්න විතරයි. ඉන්ද්‍රිය පද්ධතියේ තියෙන මිනිස්සෙක් වුණා වැඩි බුදුහාමුදුරන් නැතුව මලපොතේ අකුරක් බෑ කියන එක ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ එහෙම නෙමෙයි. මේ ධර්මයේ දේරෙන්නේ උගතට. උගච්චම වැඩක් නෑ මේක. එහෙනම් නූගච්චම වැඩකුත් නෑ මේක. ගැහැණුකම වැඩකුත් නෑ මේකට පිරිමිකම වැඩකුත් නෑ. එහෙනම් උගතකෙත් තියෙනවා ශරීරය, නූගතකෙත් තියෙනවා ශරීරය, ගැහැණියකෙත් තියෙනවා ශරීරය, පිරිමියාගෙත් තියෙනවා ශරීරය. දැන් ශරීරයක් තියෙනවා. එහෙනම් ශාරීරිය තුල තණ්හාව තියෙනකොට මෙහෙමයි නැති වෙනකොට මෙහෙමයි කියන එක හඳුන ගන්න අපි උත්සාහ කරනවා. මම මේක උගන්වන්නම්. ඔයගොල්ලෝ පිළිගන්නේ නැති එක මට කරන්න දෙයක්. ඒ කියන්නේ තවන්ට විශ්වාස කරගන්න බැරි වුණාට කරන්න දෙයක්. තේරුණා නේද? බොහොම සරලව මම කියවන්නම්. ඔයගොල්ලෝ ඇත්තටම කැමති දිස ගහන්නකෝ. තමන්ගේ ශාරීරිය තුල තණ්හාව තියෙන කොට තියද නැද්ද කියලා වෙන් කරගන්න පුළුවන්ද බැරිද? නැත්නම් වෙන් කරගන්න පුළුවන්කම ලැබෙන ක්‍රමයක් මං කියා දුන්නොත් ඉගෙන ගන්න කැමති. හැමෝම මේ දැන් දැන් කැමති හැමෝම තමන් තුල يعني ශරීරාංග වල තණ්හාව තියද නැද්ද කියලා හඳුනගන්න ක්‍රමයක් නේද? හරි මං කියartifactId හැමෝම තමන්ගේ දකුණු අත උස්සන්න යන්න. ඔය ඔන්න දැන් දකුණු අතේ තන්න. දැන් අත පාත ගන්න. දැන් හැමෝම ඉස්සුවනේ දකුණු අත. දකුණු අත උස්සන්න පුළුවන්නේ අතේ දකුණු අතේ තණ්හාව තියෙන. පිළිගන්න පුළුවන්. විශ්වාස කරන්න. විස්තර කරන්න බෑ. නෑ හත ඉස්සුවරේ හැමෝම ඉස්සුවා. ඒ ඉස්සුවේ මොකද? ඔයගොල්ලන්ගේ දකුණු අතේ තන්න. උස්සන වෙලාවේ. තේරෙනවනේ. එහෙනම් දකුණු අතේ තණ්හාව නැති වුණා නම් මොකද වෙන්නේ වෙලාවේ? උස්සන්න දකුණු අතක් නෑ. එහෙනම් දැන් ඔයගොල්ලන්ගේ නිකන් බලන්න මම ඇහුවොත් මේ උපාසක මහත්තයා ඔය ඔළුව කාගේද මගේ කියලා. ඒකේ මගේ කියනකොට මොකද වෙන්නේ? තණ්හාව ඔළුව. මගේ ඔළුව නම් එහෙනම් තණ්හාව ගැන ඉගෙන ගන්න බෑ. තණ්හාව යෙදුනම ඵලෙ ඉගෙන ගන්න පුළුවන්. ශ්‍රාවකෙක්. එහෙනම් මේ තණ්හාව නෙවෙයි ඉගෙන ගන්න. තණ්හාව යෙදුනම වෙන්නේ මගේ වෙයි. එහෙනම් තණ්හාව ඉගෙන ගන්න බෑ අපිට. ඒක බුදුහාමුදුරන්ගේ විෂයයි. බුද්ධඥානයෙන් අවබෝධ කරගත්තේ එකක්. නමුත් බුදුහාමුදුර උගන්වනවා අපිට තණ්හාව නෙවෙයි ඉගෙන ගන්න. කියන්නේ තණ්හාව යෙදුනම තැනක හැටි මෙහෙම. ඔයගොල්ලෝ අහලා තියෙනවා තණ්හාව යම් කිසි තැනක යෙදුනම ඒකට බුදුහාමුදුරුවෝ දෙන සරල වචනේ තමයි උපාදාන. තේරුණානේ? එහෙනම් උපාදානය කියන එකට ටියුෂන් ගියාට වැඩක් නෑ මේ. උපාදානය කියන්නේ ඔක තමයි දකුණු අත උපාදාන වෙලා තමයි ඉස්සෙන්නේ. තේරුණානේ? ඒක දකුණු අතේ තමයි. ඔයගොල්ලෝ කරන්නේ ඒක නේ ටියුෂන් යනවා. උපාදානය හරි ගැඹුරු වචනයක්. මේක තේරෙන්නේ පෑහෙන උපාදාන සංඛ්‍යාවක්. බුදුහාමුදුරුවෝ උපාදානයේ මලපොතේ අකුරක් තේරෙන්නේ නැති කෙනාටත් තේරෙන්නේ. ඕක තමයි උපාදානය. දැන් ඔයගොල්ලන්ගේ ශාරීරිය තේරෙනවා නේද? මගේ කකුල, මගේ ඔළුව, මගේ අත, මගේ බඩ තේරෙනවා නම් මොකද්ද වෙන්නේ? මේ ඒ කොටස ශාරීරිය උපාදානය. මොන තණ්හාව ඒක? නිකන් උපාදානයක් වුණාම මොකද්ද බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ? නිකන් ඉන්නේ. උපාදානය කියන්නේ අනාගත සංසාරයේ හැදෙන්නේ. දැන් වර්තමානයේ වෙන උපාදාන ටික මොකද්ද කරන්නේ? අනාගතේට සංසාරයක් හදනවා. එහෙනම් සංසාර විමුක්තිය තියෙන්නේ උපාදාන නැති තැන. එහෙනම් උපාදාන නැති ස්ථාන හතරක් අපි පහු කරන්න වෙනවා ජීවිතේ. තේරුණානේ? එහෙනම් දැන් ඔයගොල්ලන්ගේ ශරීරාංග විතරද තණ්හාවෙන් ග්‍රහණය කරන්නේ? තෝතැන්න වෙලා තියෙන්නේ. දැන් මගේ අත වෙනකොට අත තණ්හාවෙන් ග්‍රහණය කරලා උපාදානෙ වෙනවා. මගේ ඔළුව වෙනකොට ඔළුව උපාදානෙ වෙනවා. දැන් ඔය ශරීරයනේ. දැන් තණ්හාවට අපි ළඟ තණ්හාව හතර පොලක තියෙනවා. ශරීරයෙන් පිටත් තණ්හාව තියෙනවා. ඒක හඳුනගන්න ලේසියි. දැන් පිට දෙයක් ඔයගොල්ලන්ගේ ගියක් තියෙනවා. කාගේ දෙයක්? අනේ එතකොට ගේ තුල තණ්හාව. දැන් කියන්නේ මේ තණ්හාව මගේ ගියේ කියන එක සංකල්පීය දෙය ඇති වෙනකොට තණ්හාව ගියේ. තේරුණානේ? දැන් මේ වෙලාවේ ගත්තොත් ඔයගොල්ලන්ට මගේ ගියේ කියන එක ඇති වෙන ප්‍රමාණය අඩුයි. තේරුණානේ? නමුත් මගේ ඇඳුම, මගේ මාල්, මගේ ඔරලෝසු, මගේ කොණ්ඩ කට්ට ඔයිටිකට මොකද? ඔය ඔක්කොම ශරීරයේ ශරීරයෙන් පිටද? ඇඳුම් තියෙන්නේ පිට, මාළ තියෙන්නේ පිට, ඔරලෝසු තියෙන්නේ පිට, සරප්පු තියෙන්නේ. ආයෙනම් මගේ වෙනකොට මොකද වෙන්නේ? ඔව්, සංහාවට තෝතැන්නේ. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ගේ මගේ වෙච්චි ටිකෙන් අද දවස බැලුවොත්, මේ වෙලාව බැලුවොත්, ගිය තමන්ගේ ශරීරයෙන් පිට මගේ වෙලා ඉස්සෙල්ලා තිබුණා ගෙවල් දොරවල්, පිටං කඩන්, යාන වාහන, දූ දරු. තේර නෝණ මහත්තයා. දැන් ගෙදර ඉන්නකොට ওই ටික මගේ. කොච්චර හරි මගේ වෙනවා. නේද? අද දවසේ මේ මගේකම අඩු වුණාද ගෙවල් දොරවල් වලින්, පිටං කඩන් වලින්, යාන වාහන වලින්, දූ දරුවන්ගෙන්, ඒ වගේම රට, රාජ්‍ය, ආගම ඔය උනික. කොහොමත් ශරීරයෙන් පිට තියෙන්නේ නේද? මාගේ උනේ හැටි මොකද්ද වෙන්නේ? තණ්හාවට තෝත. තණ්හාව තමයි සක්‍රිය. උපාදානිය කියන්නේ. දැන් එහෙමනම් මේ වෙලාවේ ඊයේ ගෙදර හිටියට වැඩිය ශරීරයෙන් පිට තණ්හාව යෙදෙන්න ඉඩකඩ වැඩිද අඩුද? මොකද ඒ අඩුයි කියලා ඉගෙන ගන්න වෙන්නේ. මගේ වෙච්ච ප්‍රමාණය අඩු වෙනවා. මගේ නොවෙන්නේ නැහැ. ඔය ඉන්න ගමන් මගේ වෙනවා ගියේ. නමුත් ගෙදර ඉන්නවා තරමට නේ. තේරුණානේ? දැන් තේරුණානේ? එහෙනම් මෙතන මේ මොකද්ද මේ තිල් ගන්න කියන එකේ හේතුව කියලා. දැන් අපි හිතමු තව දෙයක්. දැන් එහෙනම් තණ්හාව හතර පොලක තියෙනවා. හතර පොලක තණ්හාව යෙදුනම ඕන තැනක යෙදුනොත් අපිට තියෙන ප්‍රතිඵලය අඳුනගන්න පුළුවන්. තණ්හාව අඳුනගන්න බෑ. ප්‍රතිපලය මොකද්ද? මගේ වෙන. මේ මගේ කියන එක තමයි උපාදානිය. ternary මගේ වීම නිකං කරන්නේ මගේ උන හැටිය අනාගතේට සංසාරයක් කරා. මගේ නොවීම තුල සංසාර විමුක්තිය. ternary දැන් නිකං ඔයගොල්ලෝ හුඟා අද මේ එතන ඉන්න ඔක්කොටම දැනුමක් තියෙනවා. මොකද්ද දැනුම? ඉගෙනගෙන තියෙනවා. විභාග පාස් කළා කියලා. අඩු ගාන හතරේ පන්තියටවත් ගියා කියලා. ඒකත් ඉගෙනුම්න්නේ නේද? එන උපාදි කියලා. නමුත් ඔයගොල්ලන්ගේ ගමේ ඉන්නවා මෙහෙම කට්ටිය. ඔයගොල්ලන්ගේම ආතලාච්චිලා වෙන්න පුළුවන්. මල පොතේ අකුරක් දන්නේ. තේරුණානේ? ආතලාච්චිලා දැනුත් ඉන්නවා ගමේ මල පොතේ අකුරක් දන්නේ. ඔයගොල්ලෝ දිහා බැලුවම එහෙම නෑ හුඟක් දේවල් දන්නේ. දැන් අපිම කියනවා මේ මල පොතේ අකුරක් දන්නේ නැති අය මෝඩයි. නේද? එතකොට අපේම මල පොතේ අකුරක්වත් දන්නේ නැති ආතලාච්චිලා මෝඩයි. ඒකේ තේරුම මොකද්ද? ඔයගොල්ලෝ පඬිතු. පඬිතුනේ කොහොමද? ඔව් අපි ඉගෙනගෙන තියෙනවා. ඒකින් ඉඳ අපි පඬිතයි. මල පොතේ අකුරක් දන්නේ නැති අය මෝඩයි. එහෙනම් දැන් මෙතනත් ඉන්නවා ආතලාච්චි. මේ ආතලාච්චිලා පඬිත ආතලාච්චි. ගමේ ඉන්නේ කවුද? ගමේ අර මල පොතේ අකුරක් දන්නේ නැති ආතලාච්චිලා මෝඩ ආතලාච්චිලා. දැන් මේ පඬිත ආතලාච්චිලාගේ මේ ප්‍රශ්නේ අහලා විසඳුමක් ඉන්නේ. තේරුණානේ? ඇයි? හුඟක් දන්නේ. පඬිත. දැන් ගමේ අර මල පොතේ අකුරක් දන්නේ නැති ආතලාච්චි ළඟට යන්න ඔයගොල්ලෝ ගිහිල්ලා අහන්න මෙන්න මේ ප්‍රශ්නේ. ඔයගොල්ලන්ට වැඩි කොයි තරම් ඒ ආච්චි ඒ ආත ඉහෙලද කියලා ඉගෙන ගත්තා. ඔයගොල්ලන්ගේ තියෙන්නේ පඬිතකම විතරයි. තේරුණානේ? මොකක්ද අහන්න ඕනේ ප්‍රශ්නේ? ආච්චි අම්මේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන ලබා ගන්නේ කොහොමද? කවුරුහරි මේ නිවන් දකින්න මොකද්ද කරන්නේ? කාගෙන්ද අහන්න ඕනේ? අර මෝඩ ආච්චියක් මගෙන් හරි ආතමින් හරි මල පොතේ අකුරක් බැරුවෙන්න ඕනේ. පොඩ්ඩක් හරි එක අකුරක් හරි කියුවද බොරුමයි කියන්නේ. ඒ තමයි විකාර කියන්නේ. ඒගොල්ලන්ට ඕන නම් ධර්මයේ ඉගෙන ගන්න මල පොතේ අකුරක් බැරිලා අය ළඟට යන්න. ඉහිං අහන්න අනේ යාමේ ආතේ මේ බුදුහාමුදුරන්ගේ නිවන අවබෝධ කරගන්න අපි මොකද්ද කරන්නේ? එතකොට කියනවා වෙන මොනවා කරන්නේ? එක දෙයයි කරන්නේ. නිවන් දකින්නේ දාන සීල භාවනා. ඕක තමයි. කවුද මේ උත්තරේ දෙන්නේ? මලපොතේ අකුරක් බැරි ආච්චි අම්මලා ආතල. දැන් ඔයගොල්ලෝ වගේ පඬිත ආතලා ආච්චිලාගේ මේ ළමයි අහුවෝ කොහොමද නිවන් දකින්නේ? ඔය කතාව කියන්නේ දාන සීල භාවනා නෑ. ළමයෝ මම මේ පෙන්ෂන් ගිය දවසේ ඉඳලා මම අභිධර්ම ගන්නවා. අභිධර්ම ඉගෙන ගත්තොත් තමයි නිවන් දකින්නේ. ඔන්න එක පඬිතාචි කියනවා. තේරෙන නේද? තව පඬිතාචි කියන්න පුළුවා. නිවන් දකින්නේ කොහොමද? හරියන්නේ නිවන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා යමෙක් පටිසම්පාදයේ දකිද හි ධර්මයේ දකි. පටිසම්පාදී කියනවා. ඔන්න ඒ පඬිතාචි අම්ම කියන්නේ තව එකේ කියවදින මේ නිවන් දකින්න අඩුම ගාන සාංගික දාන 100ක්වත් දෙන්න ඕනේ. ඔන්නේ පඬිතාච්චාම සාංගික දාන උනේ නිවන් දකින්න. තව අය යනවා කඨින පින්කම් 10ක්වත් කරලා තියෙනවා. ඔන්න කඨින පින්කම් කරලා නිවන් දකින්න යනවා අනිත් පඬිතුයෝ. එහෙනම්නේ දැන් ඇත්තටම මේ මොක කොහේ නිවනද? මේ පඬිත කමෙන් හදපු නිවනක් ඔය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන නෙමෙයි. සත්‍ය ඥානෙ නෑ. තේරෙනවද? සත්‍ය ඥානෙ එහෙනම් නැති වෙන්න හේතුව මොකද්ද? පඬිත. සත්‍ය ඥානෙ ඇති වුණේ මොකකින්ද? පඬිත කම. අර මලපොතේ අකුරක් බැරි කෙනා කියන්නේ සත්‍ය ඥාන. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මලපොතේ අකුරක් බැරි ආච්චි අම්මට දැම්ම නිවන් දකින්න හදිස්සියන්නේ ඕන්නේ. වර්තමානයේ ඉන්න පඬිත ආච්චිලා අම්මට ආතර පෙන්ෂන් යනකොට නිවන් දකින්න. ඒ පඬිතකමත් එහෙම. මොකද්ද වෙන්නේ? පෙන්ෂන් යනකොට නිවන් දකින්න. නැත්නම් පෙන්ෂන් එකෙන් පස්සේ අපි මහන්සි වෙන්නේ නිවන්නට. මැරෙන්න කලින් සෝවාන් වෙන්න ඕනේ. ඔය කවුද? පඬිත ආච්චි පඬිතා. එහෙනම්නේ නමු නිවන මොකද්ද කියලා දන්නේ. එහෙනම්නේ මෙතන තියෙන ගැටලු නිවන මොකද්ද කියලා දන්නේ. එතනින් අර බොරු ටිකක් කරලා ඉන්න પરම්පරාව රවට්ටලා මැරලා යන. දකපු දියවනන්නේ. තේරුණා නේ? ඕක තමයි වර්තමානයේ පඬිතයෝ කරන වැඩි. දැන් අර මෝඩ ආච්චම්මලා එහෙම කරේ නැහැ. බලන්න මේක ඇත්තද කියලා. ඔය මෝඩ ආච්චම්ම කියපු වචනේ යාට නිවන් දකින්න අද ඕනේ නැති එක වෙනම කතාවක්. තේරුණා නේද? ඒක මං කියන්නේ ඒගොල්ලෝ ඒ දැක්ම හිටියා කියලා නිවන් දැක්කේ නැහැ. නිවන් දකින්න ඕමනාවක් නැහැ. නමුත් වර්තමානයේ ඇයට මේ පෙන්ෂන් යන්න කලින් නිවන් දකින්න. තේරුණා? ඒ ඕමනාවක් තියෙනවා කරන්නේ මොකද? තේරුණා නේද? ඕකයි තියෙන ප්‍රශ්නේ. දැන් අතන අර මෝඩ ආච්චම්මලා ආතලා මෝඩ වුණාට ඔයගොල්ලෝ වගේ අකුරු සාත්‍රයක් දන්නේ නැති වුණාට බුදුහාමුදුරන්ගේ ධර්මයේ හරි දැක්මක් තිබිච්චා. මේ දැක්ම තමයි සත්‍ය ඥානය. ඒ ආච්චම්ම කවදාවත් මැරෙන්නේ නිවන් දකින්නේ දාන සීල භාවනා හැර වෙන දෙයකින් කියලා වෙන කල්පනා කවුරු හරි ගිහින් උසු යන්නලා කිව්වට මෙන්න මේ වැඩේ කරපුවා නම් ඉක්මනින් නිවන් දකින්න පිළිගන්නේ නැහැ ඉලපතෙන් හදෙන්නේ. තේරුණා නේද? ඒ මෝඩ ආච්චම්මගේ ලක්ෂණ. ඒ කියන්නේ එච්චර දැක්ම පිරිසිදුයි. හැබැයි නිවන් දකින්න උමනාවක් නැහැ වර්තමානයේ. එයා කියන්නේ මෛත්‍රී බුදුහාමරයි කාලේ නිවන් දකින්න. මේ වින් කරන්නේ ඒක. ඒක වෙනම ප්‍රශ්නයක්. තේරුණා නේද? මෝඩකමක් නැහැ. දැන් ඔය කතාව දැන් බලන්න බුදුහාමිතුරුත් පෙන්නනවා තමන් වහන්සේගේ නිවන මෙන්න මෙහෙමයි. තණ්හාව ශේෂයක් වත් නැතුව අහක් කරගන්න ඕනේ හතර පොලකින්. දැන් හතර පොලකින් තණ්හාව අහක් කරගන්න ක්‍රමයක් ඒ නිවනේ විස්තර වෙනවා. මොකද්ද ක්‍රමය? චාගෝ, පටිනිස්සග්ගෝ, මුක්ති, අනාදිය. දැන් හතරක් තියෙනවා නේද ක්‍රමවේද? අර මෝඩ ආච්චම්ම කියන්නේ ඕක තමයි. ඒක එයාගේ සිංහල භාෂාව. තේරෙනවනේ? චාගෝ කියන්නේ දාන. තේරෙනවනේ? පටිනිස්සග්ග කියන්නේ සීලයෙන් ලැබෙන ඵලයක්. තේරෙනවනේ? මුක්ති කියන්නේ සමත භාවනාව. අනාලියෝ කියන්නේ විදර්ශනා භාවනාව. එතකොට සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි කියන දෙක එකතු වුණාම භාවනාවනේ. එතකොට බලන්නකො අර මෝඩාච්චම්ම කියන කතාව හරි. දාන සීල භාවනාව වලින් තමයි නිවන් දකින්නේ. තේරෙනවනේ? එතකොට පණ්ඩිතාච්චම්මලා කියන අභිධර්මයේ මොකක්ද? අභිධර්මයේ ඉගෙනගෙන නිවන් දකින්නේ, පටිසම්පාදයේ ඉගෙනගෙන නිවන් දකින්නේ, ඔය කියන කතාව තමයි. ඔව් හරියට බුදුආමරගේ ධර්මයේ තියෙනවා. එතන නිවන කියලා මොකද්ද කියලා හඳුනා ගන්න බෑ. එහෙනම් නිවන හඳුනා ගන්නවා කියන එක සත්‍ය ඥානෙ මිස වෙන ධර්මයේ හඳුනා ගැනීමක් නෙමෙයි මෙතන උනේ. බුදුහාමුදුර අවබෝධ කරගත්තා වූ නිවන කොයි වගේද? ඒ නිවන තණ්හාව හතර පොලකින් අහක් කරපු තැනක තියෙන එක. කාගේද? ශ්‍රාවකයාගේ. මොනවද හතර පොල? තමන්ගේ දිට්ඨිය, තමන්ගේ සංකල්පනා, තමන්ගේ ශරීරය, තමන්ගේ ශරීරේ පිට. ternary. එතකොට තණ්හාව කියන එක හඳුන ගන්න බෑ අපිට. තණ්හාවේ තැන් වල යෙදුනම ඇති වෙන ඵලය, අතුරු ඵලය හඳුන ගන්න පුළුවන්. මොකක්ද? මාගේ වෙනවා. ternary. එහෙනම් ඔයගොල්ලන්ට ශරීරය මගේ කියලා තේරෙන තාක් කල් නිවනක් නෑ. තේරෙන වෙලාවක නිවනක් නෑ. ශරීරයෙන් පිට ගෙවල් දොරවල් දූ දරුවෝ මහත්ය නෝන ඉන්න තාක්කල් මගේ නම් ඒක يعني ඒගොල්ලෝ මරණම නිවන් දකින්නව නෙමෙයි. ගේ ගන්නව නිවන් දකින්නව නෙමෙයි මේ කියන්නේ. මොකද්ද වෙන්නේ? ගේ ඇතුලේ නිවන් දැක්කේ. නිවන් දකින්න වෙලාවේ ගේ මගේ වෙන්න බෑ. තේරෙනවද? මගේ මහත්ය ඉන්න බෑ. ඒ වෙලාවේ නිවන මගේ නෝන ඉන්න බෑ. ඒ වුණාට අපි වර්තමානයේ අය ජෝඩු දාලා නිවන් දකින්න ඉතින් පුළුවන්. ජෝඩුවක් ඉන්නේ දැන නිවන. තේරෙනවද? දැන් මේ ධර්මයේ දන්නේ නැති හින්දා අර හනුම දර බලනවා වගේ වැඩ අපි කරා. කෙලවරක් නැතුව මේවට මහන්සි වෙනවා. මොකන්ද ඵලය කියලා දන්නේ නැහැ. මොකන්ද නිවන කියලා දන්නේ නැහැ. තේරෙනව නේද? නමුත් බොහොම සරලව බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඔය දාන සීල භාවනා කියන්නේ ඔය ස්ථාන හතරෙන් තණ්හාව ආකරන ක්‍රමය. එහෙනම් අන්තිම අපේ ආකෘතියේ තණ්හාව තියෙන ශරීරයෙන් පිටයි. ශරීරයෙන් පිට මමත්වයේ වැඩියෙන් ග්‍රහණය කරලා උපාදාන වෙන එක නවත්තන්න බුදුහාමුදුරෝ ගිහේකට දුන්නේ එක ක්‍රමයයි. දන් දීලා පුරුදු වෙනවා. තේරෙනවනේ? දන් දීලා පුරුදු වෙනකොට එහෙනම් මොකද්ද වෙන්නේ? දන් දෙන්න වෙන්නේ ඔයගොල්ලන්ට ශාරීරයෙන් පිට තණ්හාව යෙදෙන අවස්ථා අඩු වෙනවා. නමුත් ඔය අපි දන් දෙන විදිහට දෙන දාණයට තණ්හාව යෙදෙන. ඒ කියන්නේ කොහොමද? දැන් ඔන්න දන් දෙනවා. අපි ගියා අහවල් ආරන්නේ අප හරි හොඳ හාමුදුරුවෝ. රහතන් වහන්සේලා වගේ. ඒ අයට අපේ පිනකට තමයි දන් දෙන්න ලැබුණේ. එතකොට එයා ඒ මගේ දානේ නේද කියන්නේ. කොහේ ඉන්නේ කාටද? රහතන් වහන්සේලා. එතනද? රහතන් වහන්සේ ඉන්නේ කොහෙද? එහෙනම් තමන්ගේ ශරීරේ පිට. එතින් නම් අනික් අයට කියමු. ඔයගොල්ලන්ට එහෙම පිනක් නැහැනේ. අපිත් නම් ඒ වගේ නේ. අපි වාසනාවන්ත. මොකද්ද මේ පතුරවල? කන්න. ternary. තන් දන් දීලා අර හනුම දන් දෙනවා ඉදිරියට තමයි අපි දෙන්නේ. දර බලනවා. ternary. එතෙන් තණ්හාවට තෝතැන්නක් වෙන්න දානයක් සකස් කරගන්න. දැන් චාගෝගේ හැමදාම දන් දී ඉන්නවා. දීපු දාන එක ඵලයක් නේ. ඒ මොකටද දන් දෙන්නේ කියලා? ශරීරයෙන් පිට තණ්හාව අහක් කරන්න බුදුහාමුදුරෝ දීපු විකල්පය ඔයගොල්ලෝ කරන්නේ මොකද්ද? ශරීරයෙන් එක දැනක තියෙන දෙයක් නෙමෙයි කැලේවත් අල්ල. දැන් ගෙදරක් මගේ කියන එක හරි. මගේ ආරණ්‍යයක් කියලා අල්ල. උඹලට නැහැ එහෙම හාමුදුරුවෝ. ඕකනේ කියන්නේ මගේ ආම. ඔක පඬිතුමා. ඔන්න පඬිත ආච්චිලාට ආත්තට තිබෙන විකාරේ. තේරෙනවා නේද? ආමුදුරුව වෙන් කරලා දන් දෙන්න ගියාම වෙනදී. එහෙම දානයක් නැහැ. මහත්ඵල මහානිසංස නැහැ. තේරුණා නේද? සියලු මහාමුදුරුව බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය කියලා දන් දෙන්නේ. දැන් ගෙදර ගමේ පන්සලේ ආමුදුරුවන්ට දන් දීලා කියන්නේ මොකද? වැඩන්නේ මහ දුස්සීලී. හැමදාම දානේ ඉන්න කවදා පන්සලේවත් නේ. වළඳන්නේ 12 පහ වෙලා වෙන්නේ. කවුද උපාදාන? දීපු දානේ ආනිසංසයත් ලැබෙන්නේ මහා වැඩක් නැති කුණු ගොඩක් උපාදාන වෙනවා. මගේ වෙනවා. මං කරපු වැඩේ වැඩක් නැහැ කියන්නේ. ඒ වැඩේ උපාදාන වෙනවා නේද? තේරුණනි. එතකොට අපිට මොන දානේ ආනිසංස ලබන්න බෑ නේද ඔය කියන විදිහට? දානේ කියන දේ බුදුහාමඳුර දුන්නේයි. ශරීරයෙන් පිට තණ්හාව අහක. හැබැයි ඔයගොල්ලෝ එක ගුණයක් දැන් තියෙනවා. දැන් ඔයගොල්ලෝ කොහොම හරි දන් දෙන්න පුරුදු කරා අම්මා තාත්තා. නේද? ඔය වගේ මෝඩ වැඩ කරමින් හරි දන් දුන්නා. ඒකේ ඵලය දැන් තියෙනවා. මම ඒක කියන්නේ. ternary මේ හැමෝටම මේ කුඩා දරුවන්ට ගන්න බෑ. කුඩා දරුවොත් මේ දෙමව්පිය හදන්නේ මේවට පුරුදු කරන්නේ මේ එකේ නේද? ඒගොල්ලන්ගේ අම්මා තාත්තා එහෙම පුරුදු කරලා තමයි මේ වෙලා තියෙන්නේ. එතකොට දරුව දැන ගන්න නැතත් අම්මා තාත්තා මේවා මෙහෙම හොඳට කරා කියලා ඒගොල්ලෝ පස්සේ ඒ විදිහට කරනවා. නම් ඔයගොල්ලෝ එහෙම නෙමෙයි දැන් දැනුවත් වෙලා කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දීපු දානේ හින්දා තමයි අද මෙතෙන්ට සීල් ගන්නවත් ආවේ. ඉස්සර දීපු දානේ ආනිසංසය දැන් ලැබිලා. නැත්නම් දැන් බලන්න ඔයගොල්ලන් එම නෑදෑය හිත මිත්‍රයෝ අද දවස ගත්තා. අද විතරක් නෙමෙයි සීල් ගන්න දවසක වෙන්න පුළුවන් පොයි දවසක අද විශේෂ දවසක් නෙමෙයි පින්කමක් නේ. දැන් පොයේට සීල් ගන්න පුළුවන් වෙන පින්කමක් වෙන්න පුළුවන් නිකන් යාළුවන්ට කියන්නකො ඔයගොල්ලෝ. අද හවල් පින්කමට අපි යනවා. ඒකට ඔයත් එන්න. මෙතන කියන්නේ අනේ බෑ අද. නිමාඩුයි තමයි ඉරිදා. ඒ වුණාට අද විතරයි නිමාඩු තියෙන්නේ. මේ ඒ නිමාරු දවසේ රෙදි හොද ගන්නවා. එහෙනම් එතකොට මොකද වෙන්නේ? රෙදි කියන්නේ ශරීරයේද ශරීරයෙන් පිටද? ආ රෙද්ද ලොකු වෙනවා පින්කමට වැඩි. මොකද එහෙම උනේ මොකද? දන් දීලා පුරුදු. එහෙනම් දැන් බලාපියාට කියනවා අනේ අපි මගේ ඇඟට මහන්සියෙන් නිදා ගන්න ඕනේ. දැන් ශරීරයේ ලොකු වෙනවා නිදා ගැනීම විවේක ගැනීම ලොකු වෙනවා බුදුහාමුදුරන්ට වැඩි. තේරුණාද? ඔහොම එන්නේ කොහොමද? දන් දීලා පුරුදු නැති. එහෙනම් දන් දීලා පුරුදු වෙනවා කියන්නේ මගීගේ හක් කරනවා නෙමෙයි. ඒගොල්ලන්ට බුදුහාමුදුරු පෙන්වන්නේ මගේ ගිය කියලා එකක් නැතුව ජීවත් වෙන්න බෑ. තේරෙනා නේද? මගේ දූ දරුවෝ ඉන්නවා, මගේ නෝනා ඉන්නවා, මගේ මහත්තයා ඉන්නවා. මගේ වෙනකොට තණ්හාව තමයි. තණ්හාවට තෝතැන්න. මගේ කියලා එනකොට තණ්හාවට තෝතැන්න. ඒකේ බේරිලා කාටවත් නැහැ. මගේද එතන තණ්හා. මගේ වෙන්නේ තණ්හාව. නමුත් දැන් ඔයගොල්ලෝ අද වෙනකොට මගේ කියන හුඟා જાති අත්තරුනේ දාන. ඔන්නේ ගුණේ ඉන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ දන් දීලා පුරුදු. එන්න මගේ ඒවා ලොකු වෙලා එතන ලගි. ගේ ඇතුලේම ලගි. ගේ ලොකු වෙලා ගේ ඇතුලේ ලගි. ඒගොල්ලගේ යාළුවන්ට කිව්වා අනේ මෙහෙම පින්කම කවුරුවක් නැහනේ ගෙදර අල්ලපු ගේ දෙක ගේ හොරු කැඩුවා අපේ ගේ කඩයිද දන්නේ නැහැ කිහින්ද එන්න බෑ. ආන්නේ මේ හිතන්නේ ඇයි? මගේ ගේ ඇතුලේම හොරු කඩන්නේ මගේ ගේ කියලා හිතලා බය වෙන්නේ ඇයි? දන් දීලා පුරුදු. තේරුණානි දැන් එහෙනම් ඔතනින් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් අපි මේ ලංකාවේ ඉන්න හුඟක් අය බොහොම සීමිත ගානේ ඒ ගොඩට වැටෙන්නේ නැති අය ඉන්නේ බෞද්ධයන්ගේ මේ ඡාගෝ කියන ගුණය පුරුදු අය. තේරෙනවා නේද? ඒ නිසා වෙන් තමන්ගේ නිවසෙන් පිට වෙලා අනුන්ගේ වැඩවලට ආගමික වැඩවලට තමන්ගේ කාලය ශ්‍රමය ඕන වෙලාවක යොදනවා. එහෙම නේද? යොදන්න බැරි මිනිස්සයා දන් දීලා පුරුදු නැති කෙනා. ඔච්චර මේකෙමින් තේරෙනවා නේද? එතකොට එහෙම ගුණයක් එන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට දැනුත් තියෙන හැකියාවක් කොච්චර මගේ කියලා අක්කර ගන්නත් තිබුණා. ගෙවල් ගණනාවක් තිබුණා. දූ දරුවෝ විශාල සංඛ්‍යාවක් තිබියා. මේ වගේ වැඩකට ඒගොල්ලෝ අත්හැරලා ඒගොල්ලන්ගේ කටයුතු සංවිධානය කළා, තමන්ගේ යුතුකම් ඉෂ්ට කරලා බේරිලා එන්න කිව්වා. එතන ඕක ලැබෙන්නේ කොහොමද? බුදුහාමුදුරු පෙන්නන්නේ දන් දීලා පුරුදු වෙනවා. ඔන්න පළවෙනි. ඊළඟට ශරීරයේ මගේ වෙන එක නවත්තන්න බුදුහාමුදුරු දෙනා විකල්පයක්. ශරීරයේ මගේ වෙන එක මොකද්ද? උපාදාන. මේක තමයි සංසාරය හදන ක්‍රමය. මේක ටිකක් අච්චර ලේසි නෑ ඔයගොල්ලන්ට. ශරීරයේ මගේ කියලා ගන්න ලේසි නෑ. ඒකට දෙන්නේ මූලිකව පංචශීලය. පංචශීල් රැකගෙන ජීවත් වුණොත් කවුරු හරි. පංචශීල් රකින්න කියන එක බුදුහාමුදුරුවෝ ගිහියන්ට දීපු සීලයක් නේ. එතකොට පංචශීල් රැකගෙන ජීවත් වෙනකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. තණ්හාවෙන් අපේ ශරීරාංගයි ශරීරයෙන් පිටයි අල්ලගත්තම තමයි මගේ කියන්නේ. තේරුණා නේද? පංචශීල් රකිමින් ජීවත් වෙනකොට තණ්හාවෙන් තමන්ගේ ශරීර කොටස් අල්ලගන්නේ මහා ලොකු උපාදානෝ. උපාදාන නැතුව නෙවෙයි සංසාරේ හදන්න නැතුව නවතින්නෙත් නැහැ. හදනවා. හදන සංසාරය හැබැයි අපායට යන සංසාරයක්. සතර අපායට යන සංසාරයක් හදන්නේ. ඒක හින්දා පංචශීල් රකිමින් ගෙවල් 10ක් හැදුවත් එයා අපායට යන්න හේතුවයි. කොහෙන්ද ඇලකුණි? අර පංචශීලී බලි. අපි පංචශීල් රකින්න. ternary ගීයකට ඉඩම් කඩම් ඇති වුණා, මගේ ඉඩම් කඩම් තිබුණා කිව්වට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ඉඩම් කඩම් පරිහරණය කරනකොට පංචශීල් කැඩුණ නැත්නම්. පංචශීල් කැඩුණොත් එයාට වෙන්නේ මගේ කියන සංකල්පයේ උඩ ධර්ම උපාදාන වෙන්නේ. ඒ ධර්මය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩියෙන් උපාදාන වෙනකොට මමත්වයේ වැඩියෙන් ග්‍රහණය වෙනකොට යන්නේ සංසාරයේ සතර පාය. එහෙනම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලම ගලව ගන්න බලනවා බුදුහාමුදුරුවෝ. ඔව් සතර පායට වැටෙන්නේ නැතුව තමන්ගේ ගෙවල් දොරවල් තියාගන්න, තමන්ගේ නෝන මහත්තයා තියාගන්න, තමන්ගේ දූ දරුවෝ ඇති කරවන්න, රැකී ආරක්ෂා කරගන්න. හැබැයි එක කොන්දේසියක් උද. මොකද කොන්දේසිය? පන්තිල් රැකින්න වෙනවා. රැකේ නැත්නම් වෙන්නේ මොකද්ද? ඔය කියන හැම එකකින්ම සතර පායට යන්න පුළුවන් උපාදාන තිබෙනවා. මමත් තේමුක. මගේ කරලා තණ්හාවෙන් ගන්න. තේරුණානි? ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ නිවන් දකින්න ඔය පංචිල් රැක්කේ පමණින් නිවන් දකින්නේ. අවුරුදු කෝටියක් පංචිල් රැක්කා කවුරුහ නිවන් දකින්නේ. ඒක එහෙම කියලා ධර්මයක්. තේරුණානි? පංචින් රැක්කම සතර පාය යන මට්ටමේ තණ්හාය උපාදාන අඩු වෙලා යනවා. සංසාරයේ හදන ඒවා හැමමම තියෙනවා. එතකොට සංසාරේ කොහෙද හැදෙන්නේ? මනුස්සත්වය හෝ දේවත්වය. ඒක බ්‍රාහ්මී කියන්නේ පංචින් රැකලා කොච්චර කල් හිටියත් බ්‍රාහ්ම මනසක් ඉන්නේ. අඳුම් ගන්න ඉපදිච්ච මනුස්ස මට්ටමේ මනසක් තියාගෙන දැන් ඒ ගුණයේ ගුණ ළඟ තියෙනවා. හැබැයි ඔතනින් නිවන් දකින්න බෑ. සුදාන්තර පෙන්නනවා ඊගාට ගිහියට තව දෙයක් කරන්න ඕන. පෝය හතරට අටසිල් සමාදන් වෙන්න. තේරුණානි. දැන් ඒ අටසිල් සමාදන් වෙන එක දැන් අදච්චර. පිළක්කය කරවන්නේ අටසිල් සමාදන් වෙලා නේද ඉන්නේ පිළක්කය. දසසිල් අටසිල්. දැන් හැමෝම දන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. අටසිල් සමාදන් වුණා අනාදිමත්‍යාලයක නිවන් දකින්නවා කියලා දාන. නිවන මොකද්ද කියලා දන්නේ නෑ. තේරුණානි. හැබැයි අටසිල් සමාදන් වෙන්නේ ගෙදර නෑ. ගෙදර නෙමෙයි කරන්නේ. අර පඬිත ආච්චිලා නම් පඬිත ගමට ගිය ඇතුළේ අටසිල් සමාදන් වෙලා. එහෙම ගියන්නේ නෑ. ගිය ඇතුළේ අටසිල් සමාදන් වෙන්න ඕනේ ඇවිදින්න බැරි කාලෙක විතරයි. අනික හැමදාම කොහෙද අටසිල් සමාදන් වෙන්න කියලා ගියත් බුදුවා. පාන්සලට යන්න ඕනේ. එහෙනම් ගිය ඇතුළේ ඉන්නකොට මොකද වෙන්නේ? ගියේ උපාදාන වෙනවා. වැඩි. තේරුණා නේද? එතන මමත්යෙන් ගන්නව වැඩි මගේ දේවල් පරිසරයේ තියෙනේ. ඒයි මගේනේ ඔක්කොම. දැන් දොරට බල්ලෙක් වැදුනා ඌ එනවන්න යනවා. මෙහෙදී එහෙම ඉලක් කරනවා. ඒයි මගේ ගියේ බල්ලා කන. තේරුණානේ දැන් ඒවා වෙන්නේ බෑ මේකේ. පන්සිල් රකින්නවා කියන්නේ මමත්ය අහකරන්න අටසිල් සමාදන් වෙන්නේ ශරීරාංගෝලිනුයි ශරීරයෙන් පිටයි තණ්හාව අහකර ගන්න කරන උපක්‍රමශීලී වැඩක්. එන්නනේ ඒක වෙනවද කියලා බලන්න ඔයගොල්ලන්ගේ අද දවසේ දැන් ශික්ෂාපද බලන්න පන්සිල් වලට වැඩි තියෙන ඒවා පානාති පාතා කියන එක පන්සිල් පදයක් අදින්නා දාන පන්සිල් පදයක් කාමේසි මිච්ඡත ඒක සමංගේ ශාරීරියේ පිට තණ්හාව යෙදෙන එකක් නේද කියන්නේ ඒක නැති වුණා මොකද වෙන්නේ අබ්‍රහ්මචර්යා කියන එක ඒකත් ශරීරයෙන් පිට තණ්හාව යෙදෙන ඒ තව කෙනෙක් මම කරා. ternaryne. දැන් මුසාවාදය එහෙමමයි. සුරාමීරිය එහෙමමයි. ඊගාට තව එකක්. හයවෙනි ඒ ශික්ෂාපදේ මොකක්ද? විකාලි. ඒ කියන්නේ අපි දැන් කනවා කියන එක තුල මම කනවා. මට කන්න ඕනේ. ඒ ගැන මහන්සි වෙනවා. පැවිදි අතරම කණ්ඩ ගියාම කෑමට තණ්හාව යනවා. කෑම කියන්නේ ශරීරයෙන් පිට තියෙන. ඒ කාරණිකන් ඉන්නේ මම දැන් කෑවා හරි අමාරුයි. මම අද කණ්ඩ හම්බුනේ මම කැමති නැති දෙයක්. මම කැමතිම දේ තියෙන්නේ. ඔය හැම තැනම තණ්හාවට තෝතන්නේ. තේරුණා නේද? දැන් ඒකේ හින්දා එක වේලක් එක කාලයක් කෑමෙන් ප්‍රතික්ෂේප කරනවා. එතකොට මොකද වෙන්නේ? ශරීරයෙන් පිට තණ්හාව කෑමට යෙදෙන තණ්හාවට ඉඩකඩ අහුවෙනවා. දැන් තේරුණාද මොකද්ද මේ බුදුහාමුදුරු කරන විකල්පය කියලා? තණ්හාව එළියේ දෙයකට ගියත් සංසාරේ. එතකොට කෑමට ගියත් සංසාරේ. එහෙනම් කෑම නැවැත්තුවම මැරෙන්නේ නැහනේ. ඒක හවස්වරු කෑවෙන්නේ නැහැ. මැරෙන්නේ නැති හින්දා ඒක ගැන මාංශ වෙන්නේ නැතුයි. දැන් ඒක වුණා. ඊගාට හත් වෙනි ශික්ෂාපදින් පස්. ඔබ දන්නේම නේ. ඈ ඕ නච්ච ගීත වාදික විසෝක දස්න ඔය ශික්ෂාපදේ ඔයගොල්ලෝ දැන් පළකය විතර දසසිල් සමාදන් වෙනවා නේ එතෙන්දී ඔය අට හත් වෙනි ශික්ෂාපදේ දෙකට කඩනවා එහෙම නේද මාලා ගන්ධ විලේපන ධාර්ණ මණ්ඩල කියන්නේ එකක් කරනවා නච්ච ගීත වාදික විසෝක දස්න කියන එක එකක් කරනවා දැන් බලන්න ඔය දෙක ගත්තොත් ශරීරයයි ශරීරයෙන් පිටයි තණ්හාවට වලං නැන්නම් තහංචි දානේ නැටුම් ගැයුම් වැයුම් කියන ඒවා බලන කාගේවද තමන්ගේ ශරීරයේ තුල තියෙන ඒවාද එළියේ තියෙන ඒවාද එළියේ තියෙන එහෙනම් ශරීරය ඒක බලනකොට ඒ නැටුමත් බලනවා දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දැන් වාඩි වෙලා ඉන්න මෙතන තියෙන්නේ වේදිකාව ඒකේ නටන මිනිහෙක් මා දැන් මොකද්ද ඔයගොල්ලෝ මගේ නැටුම් බලන එනන් මගේ නැටුම් බලනකොට වෙන්නේ මොකක්ද? ඒ නැටුම හොඳ වෙනවා නරක වෙනවා. තේරුණා නේද? හොඳ වුණත් තණ්හාවට තෝතැන්න නරක වුණත් තණ්හාවට තෝතැන්න. දැන් වැයුම් ගැයුම් ඕන එකක තියෙන්නේ නම් ශරීරයෙන් පිට තණ්හාවට ලියලන්න පුළුවන් අවස්ථා තමයි ওই නැටුම් ගැයුම් ඒ උන් කියන්නේ. ශාරීරිය තුලත් නෙමෙයි තණ්හාව ලියන්නේ කොහෙද? ශාරීරියේ පිටයි. දැන් ඊළඟට ඊගාවයේ ශික්ෂාපදේම තියෙනවා මාලා ගන්ධ විලේපන. දැන් ඒ කියන්නේ මොකක්ද? ඒ පන්සිල් රකින්න වෙලා යෝග කියන්නේ නෑ බුදුහා. මාලා ගන්ධ විලේපන ප්‍රශ්නයක් නේ. මේ මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. මීට අවුරුදු 2600කට පෙර මේ ඉන්දියාවේ තිබුණු මේ කප් සෙට් එක. දැන් ඔය කියන්නේ පණ්ඩිතය කියන්නේ මේකප් කියලා ආන්නේ ඒක තමයි. කවදා මේකප් සෙට් එකද ඔය කියන්නේ? ඔව් බුදුහාමුදුරුවෝ ගාලේ එක එක්කෙනාගේ මේකප් සෙට් එක. තේරුණානේ? ආන්නේ ඒ මේකප් සෙට් එකේ මොකද්ද කරන්නේ? උදේට පාන්දර කන්නාඩි ළඟට ගිහින් ඔයගොල්ලෝ කරන්නේ? ලස්සනද? මොකද්ද? මගේ මූණ. මගේ ඇහ. මගේ කොණ්ඩ. කොණ්ඩේ සුදු කරන්නේ. සුදු කොණ්ඩේ අවලස්තරයි. කළු කොණ්ඩේ ලස්සන. මේකප් එක. තේරුණානේ? එතකොට මගේ කියන වතා ගන්න උපාදාන වීම මොකද වෙන්නේ? මගේ මූණ ලස්සන. ඈ මොන අංගයේද කොතනද තණ්හාව රින්ගන්නේ? ශරීරයේද ශරීරයෙන් පිටද සංකල්පනාවලද ධිට්ඨියද? ශරීරයේ මගේ ශරීර කොටස ලස්සන කරපුවාම කරන්න ගියාම ශරීරය තුල තණ්හාව රින්ගන. එහෙනම් ඒ ලස්සන කරන එක උපාදාන වෙනවා. එතන සංසාරේ තේරුණා. යවෝක ඇත්තද කියලා බලන්න මේ මෑණියෝ ඉන්නවා. මෑණියෝ කොණ්ඩේ කලු කරන්නේ. මොකද්ද කොණ්ඩේට කරලා තියෙන්නේ? මේ දැන් ඔයගොල්ලන්ගේ ඇඳුම් මෝස්තරනේ. මොකද්ද කරලා තියෙන්නේ මෝස්තර කියලා? අනේ සිවුරක්. දැන් වෙනවද බුදුහාමුදුරුවෝ ඇයි එහෙම කරේ? දැන් නම් කොණ්ඩ මෝස්තර වලින් සංසාරේ හදන එක තමයි ඔයගොල්ලෝ. ඇඳුම් මෝස්තර වලින් සංසාරය හදනවා මගේ ඇඳුම්. තේරුණානේ? දැන් ඕක වලකින්නවද උපා කොණ්ඩේ මූණ ශරීරාංග උපාදානයේ අඩු වෙනවද? එතකොට අර කියන මහාන කියන தත්ති ඉහියට වැඩි වෙනස් නේ. එහෙනම් එතෙන්දි උපාදානයේ තණ්හාවේ දෙන ප්‍රමාණය අඩු වෙනෝනේ. ඔයගොල්ලන්ට කියන්නේ අටසිල් සමාදන් වෙච්ච දවසට පැවිදි ගුණ තෝල්ට ඒක තමයි කියන්නේ. එහෙනම් අර වගේ මේ ශරීර අලංකාර කිරීමේ ක්‍රමවේද භාවිතා කරන්න බක් කරපැහැටි වෙන්නේ කොහොමද? ඒක මං ගහ මලක් ගහගත්ත නෑ ඔළුවේ මල් තියනවද කියලා බලනකොට ඒ ශරීර කොටස උපාදාන. තේරුණානේ? ඕකෙන් අඩු වෙන්න නම් එතන අල්පේච්ච වෙන්න. එහෙනම් මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල කියන ශික්ෂාපදයේ තියෙන්නේ තමාගේ ශික්ෂාපදයේ සමාදන් වෙච්ච පුජ්‍යලයාගේ ශරීරාංග වලට තණ්හාව යෙදෙන ප්‍රමාණයක් අඩු කරනවා. ඕක දැනගෙන සිල් ගන්න ඕනේ. නැතුව නැත්නම් ගන්න සීලිය අර හනුම දර බලන්න වගේ වැඩ. බොරු වැඩ. තේරුණානේ? බුදුහාමුදුරන්ට ඕන දේ නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ. බොරුවක්. ඊළඟට තව අටවෙනි ශික්ෂාපදයක් දෙන හරි වටින. මේකනොත් ඔය ටිකමයි කරන්නේ. මොකක්ද ඒ? උච්චාසයන මහාසය. ඒ කියන්නේ මොකක්ද? පණ්ඩිත ආචී කරන්නේ අර පුතේ උසමයි නේ. මේ මේක තමයි ඔය කියන්නේ. මෙච්චර මීට වැඩි උඩින් ඉඳගත්තු සීල් කැඩෙනවා. ඒ රණි. ඕක විතරන්නේ උඩින් ගස් උඩ ඉඳගත්තු සීල් කැඩෙනවා. ඉල්ලරන් ගස් උඩ ඉන්නේ කවුද? එහෙම තාම. ternary දැන් බුදුහාමුදුරන්ට සිදු වුණා මේ උච්චාසයන මහාසයන උත්සාසන මහාසාසන. කවුද එදා උච්චාසන වල ඉඳගත්තේ? මහා ආසන වල එදා හදනේ. බුදුහාමුදුරන් කාලේ ඉන්දියාවේ අය උත්සාසන වල හා මහා ආසන වල ඉඳගත්තේ කවුද? හෑ? ඔව් දැන් උත්සාසන වල ඉඳගත්තා මහාන බබු. බ්‍රාහ්මණය කිනේ. මහාසන වල ඉඳගත්තේ කවුද? රජුරෝ සිටුවරු. ගෙයිනුත් එළි ඉඳ ගන්න ඕනේ, ගේ ඇතුළෙත් ඉඳ ගන්න තහනම් සුත්‍රයන්. එහෙම කටියුත් ඉතින් ඒත් මනුස්සයෝ. දැන් සාමාන්‍ය මධ්‍යස්ථ ආසනවල හිටියකි වයිස් එකකින් ගොවියන්. දැන් බුදුහාමුදුරෝ ඕක සම්පූර්ණ කැදී. බුදුහාමුදුරෝ දේශනා කරා මල් ළඟ මේ මගේ ධර්මය අහනකොට උච්චාසයන මහාසයන දින්න බෑ. එයා හැමෝම බිම ඉඳ ගන්න ඕන, රජත් ඉඳ ගන්න ඕනේ බිම, සිටුවරයත් ඉඳ ගන්න ඕනේ, එතකොට අර සූත්‍රයත් ඉඳ ගන්න ඕනේ බිම, එතකොට එක ආසනයකට තේරෙනවනේ. එහෙනම් මේ පුටුවේ උසට වැඩිය මේකේ තියෙන්නේ පැලැන්තියක් හා කුලයක් නැහැ කියන්නේ. නමුත් පන්සලේ හිල් ගන්න යන අපේ පඬිතු උපාසකම්මල මොකද්ද කරන්නේ? ගිහින් ගන්න ඉඳ ගන්න. ඉඳ ගන්න එක එක කුලයක් හදලා. අපි පෙන්ෂන් ගියේ ගුරු අරුම් මෝඩි. කිල්පත කැටි. ගත්තේ සිලින් වෙලා. පැලැන්තියක් හදලා. කුලයක් හදලා. තේරෙනවද? තව කට්ටියක් හදන්නේ අපි මෙච්චර කල් මන් දැන් සීල් ගන්න වෙලා අවුරුදු 60කට වැඩි. මේ පොඩි හු වැඩක් නේ. අන්න එතන කුලිය හදාගෙන යා. මේ අටවෙනි සීස්තාවකදී කඩනවා එනකොටම ගත්තේ ඇදී මාරු. තේරෙනනේ උච්චාසයන මහාසයන කියන එකේ තේරුම අපි ඔක්කොම මේ සංසාරගත සත්වය මේ තණ්හාවට දාස වෙලා මෙන්න මෙහෙම අමුතු සංසාරයක දුක් විඳිනවා. තේරෙනනේ? ඒකේ පොහොසතත් දුකින් ඉන්නේ, දුප්පතත් දුකින් ඉන්නේ, උගතත් දුකින් ඉන්නේ, නූගතත් දුකින් ඉන්නේ. අපි ඔක්කොම එක හා සමාන. ඔකට තමයි මෛත්‍රී භාවනාව කරන්නේ. හරියට මෛත්‍රී භාවනා කරොත් උච්චාසයන මහාසයන නැති වෙනවා. එතන මෛත්‍රී භාවනාවේ අවසාන ඵලය උච්චාසයන මහාසයන නැතිවීම. උච්චාසන හා මහාසන නැතිවීම. ඒ කියන්නේ ආයාට වැඩිය මං උසස් කියන එක සහ මුලින් නැති වෙන්නේ මෛත්‍රී භාවනාව. නමුත් අද මෛත්‍රී භාවනාව ලංකාවේ කරන අය කරපුවම වෙන්නේ මොකද? උත්සාහයන මහාසයන වැඩි වෙනවා. තේරෙනවද? දැන් කියන්නේ කොහොමද? මම මෛත්‍රී භාවනාව දැන් අවුරුදු 40ක් කරලා. 40ක් කරාට අඩු ගන්න ගෙදර මිනිස්සු එක්ක හොඳින් ඉන්න පුළුවන්. ගෙදර ඉන්නේ හුව අපේ ඉන්නේ බෑ. තේරෙනවද? අල්ලපු ගෙදර එක කොහොම අපේ ඉන්නේ? හැබැයි අවුරුදු 40ක් මොකද්ද කරලා තියෙන්නේ? අන්න එයාගේ බොරු වැඩ කරන්නේ. අර හනුම දරපලන්න වගේ වැඩ තමයි අපි. දන්නේ නැහැ මොකටද මේක කරන්නේ. තේරෙනවනේ? මෛත්‍රිය කියන්නේ සියලු සත්වයෝ මේ මං වගේම මේ අසරණ වෙලා දුක් විඳිනවා කියන දැන එක සමාන වෙන එක. මම යම්සේද ඒ වගේමයි අනිත්. තේරෙනවනේ? ඕක සමාන වෙන්නේ නැතුව මෛත්‍රී භාවනාවේ වැඩක් නැහැ. එහෙනම් දැන් තේරෙන්න ඕනේ ඔයගොල්ලන්ට අටසිල් සමාදන් වෙනකොට එහෙනම් බුදුහාමුදුරුවෝ ඔයගොල්ලන්ගේ අර තණ්හාවේ මහා ප්‍රබල ස්ථාන දෙකක් කඩනවා නේද? පුළුවන් තරම් අහුරනවා. මොනවද ස්ථාන දෙක? ශරීරයෙන් පිට තණ්හාව අහකරන්න පන්සලට එක්කේ. තේරෙනා නේද? කොච්චර දේවල් මගේ තියලා තිබුණා. ඔය ටික දාලා එන්න ඕනේ කොහමද? අර සුදු ඇඳුමක් ඇඳගෙන තියෙන ස්ටාං ඇඳුමක් ඇඳගෙන පන්සල්ට එන්න. කොච්චර දූදරුවෝ නෑදෑයෝ හිටියා අම්මගේ කියලා ඒ ටික අත්තරලා තනියි එනවා. ඒවල් දරුවල් අත්තරි. තියෙන රත්තරන් බඩු අරවා මේවා ඔක්කොම අත්තරිමයි. එතකොට ඒවට තණ්හාව යෙදෙන අවස්ථා ගන්න ඒ දවසේ අඩුයි. ඊට පස්සේ ශරීරාංග වලින් තණ්හාව අහක් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ දුන්න උපදේශයක් ඒ උපදේශ කවුරුවක් කරන්නේ? ඒක කරානම් දැන් නිවන් දැක. මෙච්චර දඟලලා මේ උඩ පැන බැන රටායම තැනම විඳින්න ඕනේ. තේරෙනවද? ඔය අටසිල් සමාදන් වෙච්ච ටික ඇත්. කරේනේ. අටසිල් සමාදන් වුණ වේගය විතරක් බෑ. මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන අටසිල් සමාදන් වෙලා එයාට නිවන් දකින්න ඕන නම් බුදුහාමුදුරුවෝ පෙන්නන මේ තණ්හාව හතර පොලෙන් මහක් කරගන්න තව සුදුසුකමක් එයා ගන්න. සුදුසුකම දෙතිස් කතා කරන්න බෑ. තේරුණාද? අටසිල් සමාදන් වුණාට ශරීරය තුලින් සම්පූර්ණ තණ්හාව හක් කරගන්න ලීසි වෙන්නේ නැහැ. මේකට තව බලපෑමක් තියෙනවා 23 කතාව. ternary 23 කතාව කියන්නේ මොනවද? දැන් 23 කතා කියන්නේ මොනවද කියලා හෙව්වොත් හුඟා ගැඹුරුයි. හුඟක් තියෙනවා. නමුත් 23 කතා නොනේ හෙව්වොල්ලී. එහෙනම් උපසා මේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අටසිල් සමාදන් වුණාම පුළුවන් වෙන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේ විතරයි කතා. උපාසකම්ම, උපාසක මහත්තයා, දානි, විලම්පස, ඔන්නෙ වගේ පුංචි වචන ටික. 23 කතා කියන්නේ ඔයගොල්ලන්ට තේරෙන්න මතක හිටින්න මං කියාගන්න. කියන්නම් මේක මතක හිටී. අමුතු දෙයක් නෙමෙයි. අරකිලාහා අරූලා ගැන කතා කරන්නේ. තේරුණානේ. ඊට උඩ තණ්හාව කොහෙද දින? අරකිලංගහර අරූලඟ. කොහෙද හරියෙන් පිටපයි. තේරුණානේ. එහෙනම් කතාව කියන්නේ ලොකුම ප්‍රශ්නේ. කතාව ශරීරය තුලින් එන එක. ශරීරය කතාව තුලින් වෙන්නේ තණ්හාව ශරීරයෙන් පිටපයි. පණින්නේ කාට කවුරු ළඟද? එක්ක අරකි එකියක් ළඟ නැහැ, එකෙක් ළඟ. ඒකට අරකිලා අරූලා කියන එක තමයි 23 කතාවටයි. තේරුණානේ. දැන් ඔයගොල්ලෝ කවුරු ගැනද කතා කරන්නේ? අටසිල් සමාදන් වෙලා ඉන්දියාවේ මැරිච්ච නළු නිළිය ගැන. ඇයි එහෙම කතා කරන්නේ? අටසිල් සමාදන් වෙලා පන්සලදී කතා කරන්නේ. නෑ, එකක් ඊයේ හවස ගෙදර ඉඳලා බැලුවේ කවුද? මොකද්ද? ඉන්දියාවට ඉන්න ආද. දැන් නම් එකක් බලන්න, එක්කෝ ඉන්දියාවේ මැරිකියු ගැන කතා කරමු. තව දැන් රටාවක් තියෙනවා කොහෙද? කොරියාවේ මැරිකියු ගැන කතා කරමු. එහෙනම් ජපාන්, ලංකාවේවත් තේරුණා නේ? ඇයි මැරිකියු කියන්නේ? ඔයගොල්ලෝ දන්නේ ඔය නාට්‍ය හදලා ඔය නළු නිළියේ නැහැ දැන් බැලුවට. එච්චර කල්ේ රටවල උන් මැරි. නමුත් කතා කරන්නේ මොකක්ද? 23 කතා. අරයට මොකද උනේ දන්නේ නැහැ නේ. අටසිල් සමාදන් වෙලා කතා කරා. අරකිලාරු. තේරුණා නේ? අරකිලාරු ලා වෙනකොට තණ්හාව කොහෙද තියෙන්නේ? ශරීරේ පිට. එහෙනම් ඔයගොල්ලෝ සිල් සමාදන් අටසිල් සමාදන් වෙච්ච එක හරි ඕක අර හනුම දරපලන් වගේ කරපු එකයි මේ වැරද්ද. තේරුණා නේද? දැනගෙන බුදුහාමුදුරුවෝ කියපු එක කරා නම් අටසිල් සමාදන් වෙලා 23 කතා නොකර හිටියා නම් දැන් නිවන් දැකලා. මොකද මෙච්චර කල් ගත්තේ සිල් ටිකක්. ඔය ගන්න සිල් ටික අනුව කවදාවත් නිවන් දැකන්නේ නැහැ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ කාලේ වගේ. ඇයි? කරන්නේ බුදු. මොකටද මේක කියලා දන්නේ? තේරුණා නේද? ආ 23 කතාත් නෙවතු. කියන්නේ අන්න එහෙම කරලා අර අරහම් බුදු ගුණේ සිහි කරා නම් පටිනිස්සග්ග ක්‍රමිනු තණ්හාවක්. පටිනිස්සග්ග කියන්නේ මොකක්ද? ශාරීරිය තුලින් තණ්හාවක් කරන ක්‍රම. තේරුණානේ? පටිනිස්සග්ග කියන වචනේ තේරුම විසිකරන්න කියන්නේ. මොනවද විසිකරන්න ඕනේ? ශරීරයෙන් තියෙන්නේ තණ්හාව යෙදෙන්නේ තන්නේ ශරීරය තුල තණ්හාව යෙදුනම දකින්න පුළුවන් ඒගොල්ලන්ට කාරණා තුනක්. ඒ තුන දැනුත් තියෙනවා. වාචා, කම්මන්ත, ආදී. උන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් නේද ඔය කියන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග නෙමෙයි gedara. ඒකට සම්බන්ධයක් නැහැ. ඔව්, වාචා, කම්මන්ත, ආදීව කියන්නේ ශරීරය තුලින් හැදෙන එක. එහෙනම් බුදුහාමුදුරුවෝ ශරීරය තුලින් තණ්හාව අහක් වුණාම ශරීරය තුලින් මමත් යහක් වෙනවා. එතන තියෙන ලක්ෂණය මොකක්ද? වාචා, කම්මන්ත, ආදීව පටිනිස්සග්ගවි. පටිනිස්සග්ගවි කියන්නේ විසිකන. කතාව නැති තැනක තමයි තණ්හාව නැති. කොහෙද? ශරීරය තුල. කම්මන්ත ආදීව නැති වෙයි. වැඩ කරන එක තුල තණ්හාව නැහැ. නමුත් මෙච්චර ගල් අර අපි කරන්නේ මොකද්ද? අටසිල් සමාදන් වෙනවා. අර එක ගලෙන් කුරුල්ල දෙන්න මරන්න කියලා පන්තලේ සමාදන් වෙලා පණ යනකම් චෛත්‍ය හදන්න වැලිය අදිනවා. ගල් අදිනවා. මොකටද දෙන්නේ? දැන් බුදුහාමුදුරුවෝ කියපු දේ ඔය කරන්නේ. අටසිල් සමාදන් වෙලා මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? 23 කතාවක් කියන්න එපා. කතා කරන එක නවත්තන්න. දැන් අර පඬිතයයට මොකද්ද ඇදි කිරුදාව ගල්ලා දෙන්නේ. දැන් කියන්නේ මොකද්ද? අපිට අටසිල් සමාදන් වෙලා චෛත්‍යයට වැලියද්දෝ වැඩියෙන් පිං සිදු වෙනවා. කාගේ ධර්මයක්ද? මේ බුදුහාමරගේ ධර්මයක් නෙවෙයි. ඔයගොල්ලෝ අටසිල් සමාදන් වෙන්නේ ශරීරයෙන් කරන වැඩ අඩු කරගන්න. වැඩ වැඩි වෙන්න වැඩි වෙන්නේ වැඩි තුල තණ්හාව දියර. දැන් නැතුව කරපුවාම උන්නෝ අපි කරා. තේරෙනවද? පන්සිල් ගත්තේ වෙලාව ගල්ලා දින්න වැලියක්. තේරෙනවද? නැතුව මේ අටසිල් සමාදන් වෙලා තව මොකක් හරි ශාරීරියෙන් පිට වැඩක් කරන එක නෙමෙයි බුදුහාමුදුරන්ට ඕනේ. වාචා කම්මන්තා ජීව කියන ඒවා පරිනිස්සග්ග වෙන විදිහට තණ්හාව මේ මෙවන් අහක් කරන දවසක් කරගන්න. කරගෙන ඔන්න දැන් ඊගාට බුදුහාමුදුරෝ ශරීරාංග වලින් තණ්හාව ආකුණු ශරීරයක් මගේ කියලා තේරෙන්නේ නැති සත්‍යය. ශරීරේ නැති වෙනව නෙමෙයි. ඒක ටිකක් ගැඹුරුයි. ඊළඟට බුදුහාමුදුරෝ දෙනවා එහෙම කෙනා බුදු ගුණ භාවනාව අරහන් ගුණේ මෙනෙහි කරා වෙන්නේ මොකද්ද? ඔය කියන ලක්ෂණ තිබුණා නම් මුක්ති කියන ලක්ෂණයට යටෙන්න පුළුවන්. මුක්ති කියන්නේ සංකල්පන වලින් තණ්හාව අහක් වෙනවා. සංකල්පන වලින් තණ්හාව අහක් වුණාම තමයි බුදුහාමුදුරුවෝ නීවරණයටපත් වුණා කියන්නේ. දැන් ඔයගොල්ලෝ අවුරුදු 100ක් බුදු ගුණ භාවනා මෛත්‍රී කරා මොන වැඩක් නැහැ. මොකද කරන්නේ බොරුවේ. ඒකෙන් නැගිටලා කරන්නේ මොකද්ද? තණ්හාවට ලියලන්න පුළුවන් දේ. ඒකට හැසිරීමක් නැහැ. වාද විවාද කරන්න ඕනේ නැහැ ධර්මයේ. ඒකටත් තණ්හාව එතකොට තියෙන්නේ කොහෙද? වාදයේ. ශරීරෙන් පිට. දැන් ඊගාවට එහෙම ඇවිදින්නලා මුක්ති වුණොත් ඊගාවට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පුංචි සතිපට්ඨානයේ පොඩි දෙයක් කරපුවම් අනාලයෝ කියන විදිහට දික්තියෙන් තණ්හාව දෙරණ ඕක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු නිවන. බුදුහාමුදුරුවෝ ඒ නිවනට යන ක්‍රමය. නිවන මොකද්ද? තණ්හාය ආසේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිච්ඡග්ගෝ මුක්ති අනාලය. ඒකට යන ක්‍රමය මොකද්ද? දාන සීල භාවනා කියන්නේ ඡාගෝ පටිනිච්ඡග්ගෝ මුක්ති අනාලය. ඕක නොකරපෙකින් ලැබෙති නිවනකුත් නැහැ. මොකද්ද නිවන කියලා දන්නේ නැති ඉන්නා කරන ඔක්කොම ටික දාන සීල භාවනා තමයි. අර හනුම දර බලනවා වගේ තමයි කරන්නේ. කිවක් බවක් නැතුව. ලැබුණු නිවන නැහැ. ලැබෙන නිවනකුත් නැහැ. තේරුණානේ? ඇයි ඒකට හේතුව? නිවන මොකද්ද කියලා දන්නේ. තණ්හාව තේසියක් වන් නැතුව ඉච්චි තැන හැටි මෙහෙමයි කියලා අපිට අනුමාන කරන්න බෑ. අඩු ගන්න ශරීරයෙන් පිට තණ්හාව නැති වෙනකොට පිස්සු හැදෙනවා. ශාරීරික තුල තණ්හාව නැති වෙනකොට පිස්සු හැදෙනවා. ඒ ඒකනේ අපිට ඔන්න ඒ ක්‍රමයේ තමයි භාවිතා කරලා තියෙන්නේ. දැන් මම හිතන්නේ ගිලම්පසෙම දෙනව ඇති. එහෙම. කට්ටිය ගිලම්පස දෙනවද? දෙන්නේ නැද්ද? ආ නෑ නැත්නම් කමන්නේ. කොහම හරි දැන් වෙලාව 10යි කාලයි. දැන් මම ওই ටිකක් කිව්වා. මොකද්ද මේ කිව්වේ මම? ඔව්. කෙටියෙන් කිව්වේ හනුම දර පළන්න වගේ දාන සීල භාවනා කරා කියලා දකින්න නියෝන නැහැ කියලා තමයි ඔය කියන්නේ. දැනගෙන කරා. මොකටද කියලා දැනගෙන කරා. කරොත් හරියට කර හැකියි. නැත්නම් බොරු කරා. බොරුවෙන් නිවනක් ලැබෙන්නේ. මේ තණ්හාව හතර පොලින් අහක් කරන්න ක්‍රමයයි වෙ කියන්නේ. දැන් ඒකට මම හිතන්නේ මේ පොත් ටිකකුත් අපි මේ කට්ටියක් බෙදනවා. අර ධර්මදේශනා මාලාව. ඒකේ තියෙන ක්‍රමය. එක ක්‍රමයක් ඔය කියන හතරට යන්න විදිය. තේනවනේ? ඒ පොතේ හැබැයි 25යි තියෙන්නේ. පවුල් වලට එක ගානේ කවුරු හරි බෙදලා දෙනවා නම් බෙදලා දෙන්න. මෙතන ඉන්න අයගේ ඔක්කොටම එක ගානේ දෙන්නත් බෑ. පවුලකට එක ගානේ විතර ලබා දෙන්න පුළුවන් වෙයි උත්සාහ ගත්තොත්. මොන හරි කියපියක් අහන්න එහෙම තියෙද ගැටලුවා. වෙලා තියෙනවා දාන්නට එනකන් එන්න ඉඩ තියෙනවා.
සරණාදීන
අභිධර්මයේ මොහොත් පෙතරේ දලයන් මේ කාලේ අධ්‍යයනය වයිති. ඒ තමයි අර පඬිත ආතලාචිලා ඉන්න තාක්කල් උන් තමයි. ඒගොල්ලෝ නැති වෙන්න ඕනේ වැඩි වෙන්න. පඬිත් ආචලා කියලා හිතේර ගවන්නේ පඬිත් කම නැති
වෙන්න.
ඉතින් ඒක තමයි දැන් එහෙම කරලා නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑනේ. හැබැයි මෙහෙම වරද්ද ගන්න එපා. අභිධර්මයේ ඉගෙන ගන්නවා කියන එක වැරද්දක් නෙවෙයි. මෙන්න එකයි වැරද්ද. අභිධර්මයේ ඉගෙන ගත්තොත් විතරක් නිවන් දකින්නවා කියන එක බොරුව. නෑ අත්‍යවශ්‍යම අංගෙ මේ කියපු එකයි. තාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලෝ. ඒ බුදුහාමුදුරන්ගේ නිවන්. අභිධර්මයේ අත්‍යවශ්‍යය කියන්නේ කාගේ හරි නියමද? ඒ කියන මිනිසුන්ගේ නියමද? ඒක චතුරාර්ය සත්‍ය නෙවෙයි. වර්තමානයේ කවුරු හරි කියන එකක් අන්නේ ඒක. කලින් නිවන් දකින්න. පරිසම්පාදයේ නුවණින් මෙහි කරපුවා දාන සීල භාවනාව වල කොයිකටද වැටෙන්නේ? ඒක භාවනා දෙකක් තියෙනවනේ. ඒකට එකක් සමත භාවනාව. අනික මොකද්ද? විදර්ශනා භාවනාව. එතකොට පටිච්චසමුප්පාදය කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය. තේරුණානේ? ධර්මයේ මෙනෙහි කරනවා කවුද? එතකොට එන්නේ ධම්මානුස්සතිය කියන භාවනාවක් වැඩේ. තේරුණානේ? සමත භාවනාවක් වැඩේ කරෝ. බුදුන් ගුණ මෙනෙහි කරනවා වගේ දෙයක්. මෛත්‍රිය මෙනෙහි කරනවා වගේ දෙයක්. ඒකෙන් හින්දා දැනගෙන කරන්න මෛත්‍රී භාවනාව වගේ එකක් විතරයි ඒක. එහෙම නැතුව නිවන් දකින විපස්සනාවක් නෙවෙයි. පරිසම්පාදේ මෙනෙහි කරා කියලා නිවන් දකින්නේ. හිත තැම්පත් වෙලා නීවරණ වලට බලපෑම් කරලා සංකල්පනා වල තණ්හාව අඩු වෙන්නේ. ditthiye tannawa hak wenna. ඒකට තියෙන ක්‍රමය ditthiye tannawa hak wenne සතිපට්ඨාන භාවනාවක් හරහාමයි විපස්සනාවක. සක්කාය දිට්ඨිය කියන එක තියෙන්නේ එතකොට සක්කාය දිට්ඨිය මම කියන සංකල්පේ තණ්හාව එන්නේ දැක් මේ මම ඉන්නකොට සක්කාය දිට්ඨිය. ඒ අපිට තියෙන්නේ එකයි. ඔව්. දැන් අපි හැදිලා තියෙන්නේ මගේ ශරීරියත් තේරෙනකොට එතන නිවනක් නැහැ. මගේ ළමයා මගේ පුතා මගේ ගෙදර දින තැන මොකද්ද තියෙන්නේ නිවනක් නැහැ. ඔන්න ඔය සරල සිංහලයි කියන. නමුත් අපිට ඕනේ ජෝලු දාලා නිවන් දකින්න. ඉතින් එහෙම එතන නිවනක් නැහැ. ජෝඩුවෙන් තියෙන සංසාර. තේරෙනවනේ දැන් ජෝඩුව අහක් කරන්නේ නේද පැවිදි වෙන්නේ කියලා. නෑ නමුත් බුදුහාමතුරු කියන නිවන ගිහියටත් දැක්කේ. ඒක වරද්ද ගන්න එපා. දැන් ඕනම ගිහියෙකුට නිවන් දැක්කේ. මොකක්ද එයා අත්‍යවශ්‍යයෙන් කරන්න ඕනේ? ඒක පන්සිල් රකින්නම ඕනේ. ඊට අමතරව අටසිල් සමාදන් වෙන්න ඕනේ. ඕකෙන් වෙන්නේ මොකද්ද? චාගෝ පටිනිස්සග්ග දෙකට උදව් වෙනවා. මුක්තියකට උදව් වෙන්න සමත භාවනාවක් වඩන්න ඕනේ. මේක මෛත්‍රී භාවනාව උනා ඇති. තේරුණා නේද? අනාලියෝ කියන එක නම් දිට්ඨියේ තණ්හාවක් වෙන්න එයා විපස්සනා භාවනාව අතන පුරුදු වුණාට පස්සේ කරපුවා මේ. තේරුණා නේද? නමුත් මෙන්න මේ වාසියක් වෙනවා. ඔයගොල්ලෝ මේ කියන දේවල් වලින් මෙන්න මේ වගේ තැනක මෙන්න මම කියා දෙන්න ඒකට බුදුහාමුදුරුවෝ දීපු ධර්මෙ මොකක්ද? දැන් අපි හිතාගෙන ඉන්නේ ඔය මෙහෙම එකන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලබලා අවුරුදු 20ක් යනකම් පැවිදි ගිහි කියලා ભેදයක් නැතුව බුදුහාමුදුරුවෝ හැම ඔබවහන්සේ අවබෝධ කරගත්තා වූ නිවන මට ලබා ගන්න කොහොමද කියලා කවුරු හරි ප්‍රශ්න කරොත් මිනිස්සේ මනුස්සේ කැහුව ගීයක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන්. එතකොට පැවිදි කියන්නේ ආමුදුරුවෝ නෙවෙයිනේ. නමුත් ඒගොල්ලෝ පැවිදි. තේරුණා නේද? දැන් ඒ අහපුවම උත්තර දැන් දීලා තියෙන බොහොම සරලව අවුරුදු 20ක් යන පුංචි උපදේශක් දීලා. ඒ පුංචි උපදේශය තියෙන්නේ ඔය පැවිදි අය තමයි ගොඩාක්. පැවිදි කියන්නේ පැවිදි ගුණේට ඇවිදින් තමයි ඉස්සෙල්ලාම අවුරුදු 20ක් යනකම් බුදුහාමුදුරුවෝ ළඟට කට්ටි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කොහේරි ඊට කලින් පැවිදි වෙලා ඒගොල්ලෝ දන්නවා නිවන සංසාර විමුක්තියක් ඕනේ. ඒගොල්ලෝ ගුරුවරු ඇසුරු කරා ඒ කියන තත්ත්වයක් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ප්‍රබල ගුරුවරයෙක් කියලා ඉතින් ප්‍රතිරාවේ යනවනේ රටි. එතකොට බුදුහාමුදුරුවෝ හම්බෙන්න එනවා. එනකොට මෙයා ගිහියෙක් නෙවෙයි. තේරුණා නේද? පැවිද්දෙක් වෙලා. දැන් ගිහියයි පැවිද්දයි අතර වෙනස මොකද්ද කියලා ඔයගොල්ලෝ හඳුනගන්න ඕනේ. නැතුව මේ ගිහි පැවිදි විලා මේක නිවන් දකින්න යන්න කියන එක නෙවෙයි බුදුහාමුදුරන්ගේ ධර්මය. බුද්ධත්වයේ එහෙම එකක් නැහැ. ඒක වරද්දලා තේරුම් ගන්න එපා. තේරුණා නේද? දැන් මම කිව්වම දැන් නැත්නම් ඔයගොල්ලෝ හිතයි එහෙනම් මේ අපිට ගිහි විදිහට නිවන් දකින්න බෑ කවදාවත්. එක්කෝ පැවිදි වෙන්න. එහෙම එකක් නැහැ. ඒක වැරදි. ගිහියා හා පැවිද්දෑ වෙනස මෙන්න මේ. හැම විටම ගිහියා කියන්නේ අර හතර පොළේම තණ්හාව ලියලා වැඩෙන්න අවකාශයක ජීවත් වෙන අවදානම් කෙනෙක්. එච්චරයි. තේරුණා නේද? ඇයි අවදානම් කියන්නේ? ditthiya තුල තණ්හාවක් තියෙන්න ඕනේ අපි දන්න. සංකල්පනා ඕනම මිනිස්සු ළඟ තියෙනවා. ඒක නවත්තන්න බෑ. ශරීරාංග වල තණ්හාවක් තියෙනවා. ඊට අමතරව ගිහියා ශරීරයෙන් පිට තණ්හාව යෙදෙන ඒවා තමයි හුඟක් කටයුතු කරන්න ඕනේ. රැකිරක්ෂාව කියන්නේ එහෙම ඊවනේ. ඒක දැනගන්න ඕනේ. අපිට තියෙන අඩුව මේකයි. පැවිද්දට ඔන්නේ එකක් අඩු. එයා හැබැයි පැවිදි ගුණේ ගන්න ඕනේ. නැතුව පැවිදි වුණා කියලා ඒක අඩු වෙන්නේ නැහැ. ගිහියට වැඩි තණ්හාව එන්නේ නැහැ බලන්න. දන්නේ නැතුව. මොකද්ද ඒ තැන? ශරීරයෙන් පිට තණ්හාව නැහැ පැවිද්ද. ඒ ඒ වෙන්නේ දැන් මගේ ගේ කියන එකක් තියෙනවා ගිහියට. මගේ දූ දරුවෝ ඉන්නවා. මගේ නෝනා ඉන්නවා. මගේ මහත්තයා ඉන්නවා. මගේ රට ඉන්නවා. පැවිද්දට එහෙම නෑ. එතන හැබැයි මගේ ගේ වෙනුවට මගේ පන්සල හදාගත්තම ඉතින් කරන්න දෙයක් නෑ. ඒක වැඩි තණ්හාව ඒ පන්සලේ. එතන මගේ මහත්තයා නෑ නෝනා නෑ කියලා පැවිද්දට වුණා. දායකයෝ හරි බල්ලෝ හරි නැද්ද මගේ බල්ලා
මල්
ගොඩ මාරු කරනවා ලන්නා මාරු කරලා තියෙනවා මහත්යගෙන් බල්ලා ඒක හරියන්නේ තේරෙනවනේ දැන් පැවිද්දා වුණොත් බාහිර දේ අත්හරින්න ඕනේ මගේ කියලා දෙයක් ගන්න නැතුව මිනේ කියන්නේ සාංගිකයි කියන්නේ දැන් නිකන් හිතන්නකො ඔයගොල්ලන්ට දෙනවන්නේ මේ ධර්මයේ අපි කොච්චර කිව්වා හාමුදුරුවරු කියන අය ගියන්ට වැඩිය හැම වෙලෙම උසස්නේ. මේක තේරුණා නේද? මොකද ඒ උසස්කම තියෙන්නේ? පැවිදි කියන ගුණය තියෙන්නේ. තණ්හාව හතර පොළක ගිහිය කියලා තමයි හිතෙන්නේ. තේරුණා නේද? ඕගොල්ලන්ට ඒකින්නේ ගැවලක ඉන්න බෑනේ කියන්නේ. දැනගෙන ඉන්න ඕන. ආමිතුරුන්ට මගේ පන්සලක ගිය හිටියට. ඔබ උදේ හවස බලන්න රාංගික දානෙකට ගිය හැටි මොකද්ද මතක් කරන්නේ? බුදුහාමරේ පණිවිඩි දානෙ තුල දිනනවා.
ඔව්